Lega Lacha. Sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa.
අතර අපේ මාණ්ඩල මහන්දරන් වහන්සේ ඇතුළු අපේ ස්වාමීන් වහන්සේ අවසරයි අපි ඉඳ ලැබෙන විදිහට එක වගේ පස්ස සමාන තියෙන පුළුවන් ඒ නිසා පොඩි බලන්න පස්සේ දවස් කරගන්නකම් ප්‍රශ්න මේ සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත් කරගන්නේ ධර්ම කම් විද්‍යාව සිහිපත් කරන්න දෝරාගතන රහතන් වහන්සේ නමක් පිළිබඳ ස්වභාවයේ දියුණු අස්සලා තියෙන ප්‍රශ්නය සෑම රහතන් වහන්සේ නමක් නමක්ම එසේ වීමට සෑම රහතන් වහන්සේ නමක්ම ඉදි බලය සහිතද මොනිත්නම් එසේ වීමට කවර හේතුන් බලපායද භාවනා පුහුණු කරන ආකාරය ඕ එරුම් පිළිමේද සාධක වීති වෙනවාද කියලා අහනවා මේ රහතන් වහන්සේ පිළිබඳ ප්‍රඥා රහතන් වහන්සේ ස්වභාවය ගැන අපි හාමුදුරන් කම් කීපයක් කරන්න පුළුවන් නිසා මම මේ කාරණේ අපි හාමුදුරන් කතා කරමු.
එතකොට සෑම රහතන් වහන්සේ නමකටම එක්වි ප්‍රාර්ථනා දිපෙන්නේ කියාවේ නැහැ. රහතන් වහන්සේලා කොටස් එකකට බෙදෙන කොටස් අදහාන්සලා ගත්තාම ප්‍රභේද නවයක් තියෙනවා. නමුත් ඒ නවය අභව ප්‍රධාන වශයෙන් විස්තරදුහාම පඤ්ඤා විමුක්ත සහ උද්භූත භව විමුක්ත කියලා කොටස් දෙකක් තියෙයි. ඒකෙදී දැන් ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ කියන අපි සුස්ක විදර්ශක රහතන් වහන්සේ. ඒ සුස්ක විදර්ශක රහතන් වහන්සේ කියන්නේ පඤ්ඤේත්‍රේ හරිම බලවත් ප්‍රඥාව. ප්‍රථම ද්විතීය වගේ බොහෝ විටක ධ්‍යානවලදීම ආශ්‍රයක්ෂ වෙනවා. ඊට පස්සේ මත්තේ කියන ධ්‍යානවලට හිත දෙන්නේ නැහැ. පොඩි ළමයි වැඩි සෙල්ලම්පත් කරනවා වගේ එකක් තමයි රහතන් වහන්සේලාට ওই ධ්‍යාන සම්බන්ධ තේරෙන්නේ කිලිමුලි වෙන්නේ නැචරනවා මිසක ඒකේ ලොකු හරයක් දකින්නේ නැහැ. එතකොට උගතු භාග විමුක්ත කියලා අර්ථ සමාපත්තියම ලබන හොඳට ධ්‍යානයේ වශී භාවයට පත් කරගත්ත කෙනෙක් ඊට පස්සේ ආශ්‍රයයට හිත නමුවොත් ඒ රහතන් වහන්සේට පුළුවන් එන්දිපා ධ්‍යානයේ ආන්න හද රහත් වෙන කලින් ඒ ධ්‍යානය හොඳට වඩලා එරේසු කන්ද පිළිවෙල සහිත කුරචිතුප්පාද ඥානය එතකොට එන්දී කුරවන ඥානය වගේ නෝනවල වලට ඉස්සලා හිත නමල අන්තිමටම ආශ්‍රයයට හිත නමනවා. අන්න ඉවන්දු රහතන් වහන්සේලාට ඉතිපන්ති හරි දෙන්නේ කියලා තියෙනවා. ඒ හින්දා හැම රහතන් වහන්සේ කෙනෙක් ඒ ඉන්ද්‍රියගේ නානත්වය නිසා එකට පාරමිතත් බල නොපානවා නෙමෙයි. මොකද සමහර කෙනෙකුට ආශ්‍රයක්ෂේ වෙනකොටම ඉදිරියේ මේ ඉතිපන්ති හරි ලැබෙන ක්‍රමයක්ත් තියෙනවා. නේද? චතුර්වර්ත සංගීතය ඉදිරියේ ඉස්සර වෙන ක්‍රමයක්ත් තියෙන හිත තමන්නේ නැතුව. එතකොට අන්න ඒවා මේ මොකද ඒ ඍතිකතාවම තියෙනවා. කර්මජේ ඍද්ධි පුඤ්ඤේ පුඤ්ඤේ ඍද්ධි විද්‍යාමේ ඍද්ධි කියලා ඍද්ධි ගොඩක් තියෙනවා. මේ දැන් ඔය සක්වද කියන්නේ නැත්තම් මේ දැන් පොළොට අධිපති චක්‍රවර්ති රජුගෙන් උඩින් යන්න පුළුවන්. ඕවා පුඤ්ඤේ ඍද්ධි. දැන් කුරුල්ලෝ එහෙම පියාඹල යනවා. එකත් ඍද්ධිය. ඒක කර්මජේ ඍද්ධි. එතකොට උණින් යන බුලෝ වගේ ඒක. එතකොට නැත්තම් ඒ දෙවියන්ටම තව එක එක දේවල් කරන්න බුලෝ හැකියාවල් වෙනවා. තව පැත්තකින් ගත්තාම කෙනෙකුට ඉපදුණු හැටියෙම ජාති ස්මරණයන් වෙනවා. ඒ වගේම කර්මජයති. කෙනෙකුට මේ භාවනා කළා එරදි ප්‍රතිහාරය ලබා ගන්න බුලෝ. ඒ වගේ විද්‍යාවේ හැටි මේ විද්‍යාවේ තව තියෙනවා බෙහෙත් බලයෙන් වගේ උඩ යන්න පුළුවන්. සිත් විද්‍යා කරෙන්නේ කියලා ඒ වගේ ඒ විදිහට ප්‍රමේද තියෙනවා. ඉතින් මේකෙදී පුණ්‍ය භාගීවත් ලැබෙනවා. නමුත් එහෙම නැතුව ඒ වගේ එකක් මතක් කරේ දුන්නු.
මේ ප්‍රශ්න දෙකක් නම් එකට එකතු කරලා මේ ඉදිරිපත් කරන්න මොකද හේතුව මේ මේ කාල වේලා මදි නිසා ඔකට මේ නේද ප්‍රාන්දරම එක ප්‍රශ්නයක් අහනවා මේ ජීවිතයේදී මේ මාර්ගඵල ලබා ගන්නට නොහැකිවුනොත් ඊළඟ ජීවිතයේදී දෙවියන් අතර ඉපිදලා එහිදී ධර්මයේ ප්‍රගුණ කොට දෙව්ලෝකයේ මිනිස් දෙව්ලෝකයේ නිවන් දැකිය හැකි කියලා උදා කරනවා හදගෙන කියලා සඳහන් කරනවා. මොකද මේ එහෙම නැතිය හැකි කියලා සමහර ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා තමයි කියලා සඳහන් කරනවා. යතම අපේ ආනන්දන්ට නිදුක්සුවක් ප්‍රාර්ථනා කරනවා. ඒකම ඒ තවත් ප්‍රශ්න තියෙනවා දිට්ඨි සහ උපාදාන අතර සම්බන්ධය ගැන කරන්න. ඊළඟට චේතනා සහ සංස්කාර යන එකක්ද කියලා අහනවා. එතන සංකම් දක්වන මොහොතේ සමන්නේ කරන සම්බන්ධ කරේ.
එතකොට මේ ජීවිතයේදී මාර්ගඵල ලබා ගැනීමට නොහැකි වන දෙවියන් අතර ඉපදලා මාර්ගඵල ලබන්න හැකියාව තියෙනවා. හැබැයි ඉතින් දෙවියන් අපි තේරුම් ගන්න ඕනේ ඒක පහසු නැහැ. පහසු නැත්තේ අපහසු වෙන මොහොතද නෙමෙයි. එතන තියෙන වටපිටාව අධික සැපසහගතයි. විචාරව මරණය රෝගී දුක දැනෙන විරාංක ස්වභාවයට තියෙන අරමුණු වලු ඒ හින්දා අරක ප්‍රමාද වෙනවා. දැන් මෙච්චර ලෙඩ රෝග කරදර ප්‍රශ්න ගැටලු තේන මට්ටමේ තියෙද්දී අපිට මේ තියෙන එකේ හිත මෙහෙම රැවටිලා තියෙනවා. හිතන්න අපි එහෙම දෙයක් නොපෙනෙන මට්ටමක ගියොත් අපේ හිත මොන තරම් ඇරෙයිද කියලා. ඉතින් ඒ හින්දා දැරිකම මිසක තියෙන්නේ සැපේ කමන් ඇලෙන කම හින්දා දැරිකම මිසක තියෙන්නේ නැතිනම් නුවණ කියන එක ඉදිරිපත් කළා මේ යෝනිසෝ මනසිකාරයේ පවත්වලා අධිකම ලබන්න බැරි කම නැතුව නෙවෙයි පුළුවන් කියන එක මතක් කරනවා. මොකද ඔකට අර කතාවක් තියෙන්නේ එක්තරා දෙවියෙක් කියලා කියන මේ නඳුන් වෙන යම් කිසි කෙනෙක් දැකලා නැත්නම් එයා මේ ලෝකේ සැප කියන එක දන්නේ නැහැ. එයා ලස්සන කියන එක දැකලා නැහැ කියනවා. තව දෙවියෙක් කියලා කියන එහෙනම් උඹ මේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දන්නේ නැති කෙනෙක් කියලා කියනවා. ඒ වගේ එහෙම සිහිනුවන තියෙනවා එන්නවා. මේ ලෝකේ තියෙන චරිත බලන මේ දිවිහමයි දිවි ලෝකේ. මේ වගේම දිට්ඨි තියෙන අය, මේ වගේ මිත්‍යා දෘෂ්ටි ගත්ත අය, මේ වගේම අදහස් තියෙන අය, මේ වගේම පටිච්චසමුප්පාද ධර්මයට දැඟුවයි වැරදි වැරදි හැටි හදා ගන්න හදන අය මේ චරිත මේ ප්‍රභේද මේ මානසික මට මේ විදිහට නිසන් තියෙන්නේ. එතකොට ඒ වගේ මාර්ගඵල ලබා ගැනීමට අවස්ථා දීපේ බුදුජානක සිතනවා. කෙනෙක් හොඳට ධර්මයේ කණියම හිතන කොටත් මාර්ගඵල ලබන්න පුළුවන්. බණ අහන වෙලාවෙදිත් මාර්ගඵල ලබන්න පුළුවන්. භාවනා කළත් මාර්ගඵල ලබන්න පුළුවන්. ධර්මයේ හොඳට ඉගෙනගෙනත් මාර්ගඵල ලබන්න පුළුවන්. තව කෙනෙකුට දේශනා කළත් මාර්ගඵල ලබන්න පුළුවන්. එහෙම නැත්නම් මිය යන අවස්ථාවේ භවංග මට්ටම දුර්ලභයි. ඒ වගේ අවස්ථාවේදී මාර්ගඵල ලබන්න පුළුවන්. එහෙම නැතිනම් මෙහි චතුර කිසියම් දේවලෝකෙදී පුදලා මාර්ගඵල ලබන්න පුළුවන්. එහෙම බැරි වුණොත් නැවත මේ ලෝකෙට ඇවිල්ලා පච්චේක බුද්ධ පස්සේ තමන් තනියම ධර්මය අවබෝධ කරගෙන සසරෙන් එතෙර වෙනවා. එහෙමත් මාර්ගඵල ලබන්න පුළුවන් කියලා ක්‍රම අටක් තියෙනවා කියලා මතක් කරනවා. මොහොත
ප්‍රශ්න
ඉදිරිපත් කරනවා. තවස්සේ දිට්ඨි සහ උපාදාන අතර සම්බන්ධතාවය පැහැදිලි කරන්න චේතනා සහ සංස්කාර යන එකක්. දිට්ඨි ඉන් උපාදානයන්ගේ එකක් දිට්ඨි. උපාදාන කියන්නේ දැඩිව ගන්නකම. දැඩිව ගන්න හසු වෙන දෙයක කියනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා. රූපය ආත්මයක් හැටියට ගන්න එකට කියනවා ආත්මයක් කියලා දකින එකට දිට්ඨිය කියනවා. මේ දිට්ඨිය රූපය ආත්ම වශයෙන් උපාදාන කරනවා. එතකොට දිට්ඨි උපාදාන. මේකට උපාදාන ස්කන්ධ කියන්නේ උපාදානය කටිත වෙන්න පුළුවන් නේද? රූපේ සත්‍ය කියලා දකිනකොට ඔන්න දිට්ඨියෙන් තමයි අපි දැන් ප්‍රත්‍යච්ඡය වහජනයක් මොකක් හරි අල්ලන්නේ තව මොකක් හරි රෙදිකැලකින් හරි මොකකින් හරි ඒ වගේ රූපේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික අපි ලෝකේ අල්ලන්නේ ඔය හතරේ එක්ක කාම භණ්ඩයක් රත්තරන් රිදී මුතුමෙනි දරුවේ ගෙයක් දොරක් කියලා එක අල්ලයි එක්ක සත්‍ය පුද්ගලෙක් කියලා අල්ලයි එතකොට නැත්තම් මෙහෙමයි සිල්වත් වෙන්න ඕන කියලා අල්ලයි ඔය විදිහට මේ නැත්තම් ඒක මොනවම වෙයි කියලා අල්ලයි ඔය විදිහට අල්ලන ක්‍රම හතරක් එයින් එකක් තමයි පදන්න කියන්නේ එතකොට චේතනස සංස්කාරයano එකක්ද දෙකක්ද සංස්කාර ස්කන්ධ කියවම ගොඩාක් ඒක ඇතුලේ ප්‍රධානම පවතින එක චෛතසික බලවයි චෛතසික තමයි චේතනා කියලා කියන්නේ මේ චේතනා කියන්නේ චෛතසිකේ වටා ගුණ වෙනවා තියෙනවා තව එක එක මට්ටම් වල තියෙනවා දැන් අපි කියමු සද්ධා සති වීවි සම්මාදි පඤ්ඤා එතකොට තත්සමජ්ජතා ඡන්දේ වීවි මේ වගේ තියෙන ගති බොඩුයි තියෙන්නේ ඒක ඔක්කොම එකතු කරලා තමයි සංස්කාර ස්කන්ධය කියන්නේ ඒ ඇතුලේ ප්‍රධාන එකක් තියෙනවා හරියට යම් කිසි ඒ කර්මාන්තයක ප්‍රධානිය වගේ මේ සංස්කාරස්කන්ධේ චේතනාව කියන එක ප්‍රධානයි. එයා වටා තමයි ගොනු වෙන්නේ. අනිත්‍යක. ඒ නිසා සංස්කාරස්කන්ධය කියනකොට ප්‍රධාන චේතනා කියන ගතියත් එක්ක තියෙන ඔක්කොම දති යුතු ඇතුළත තියෙන ප්‍රධාන චේතනාව දති යුතුයි අදහස දති යුතුයි චේතනා කියන දෙයක්.
මේ අතර එහෙනම් මේ ප්‍රශ්නෙකුත් අහනවා මේ ප්‍රශ්න මම ගන්න තියෙන අඳුර උත්තර දෙන එක හොඳයි මට නම් මේක හරියටම බය ආපති තන ප්‍රශ්න දැක්ක යම් ගම්ම ජීවම ලාබදින මොන කින ඇදෙන්නේ කියලා එකක් තමයි දැක්ක යම් රජරොන්ද කඩුවන් නඩේද කියලා වැඩි ඉන්නක් පෞකම් දරහම යම් රජරොන්ද තරඳ උනන් ගන්න පුළුවන් ඒක ඩිපාර්ට්මන්ට් එක වා
මේවා දෙකක් වෙනවා මේ හැබැයි මම මේක කියනවා මේක ඇත්තටම පිට දැනුනේ තව පුද්ගල භාවයක් දැනගත් පුද්ගලෙක් එකතු වී මොනවද උත්තර දෙන්නම් අපිට හරියට වටි මේ බුද්ධෝත්පාද කාලේ හිස් නොවෙන්න මනස ජීවිතය අතනහැරෙන්න ප්‍රඥාව අවදි වෙන අපේ ජීවිතය යථාර්ථය දකින්න පුළුවන් විදිහ ප්‍රශ්න අහනවා නම් මම හිතන්නේ ඒක අපි කාටත් උපකාරී වෙයි කියලා යම රජෙක් වෙනවට වඩා යම රජකම නිදෙන්න කොහොමද කියන එක වටී කියලා ඒක හිතනවා මම. ඇත්තටම ප්‍රේත ලෝකේ මේ අසුර ලෝකේ විමාන 32ක් තියෙනවා. ඈ එතකොට එයින් අපි තුන්ද ජාතු මහරජිකේ වගේ ගත්තාම දැන් ඒකෙදිත් ඔය තියෙනවනේ මේ ගන්ධබ්බ ඒ වගේම ඒකෙත් තියෙනවා මේ මොකද
සංකේතුම්
චතු මහරජිකේ අන්තිම කෙනා අපායේ කරවා කටයුතු බැලුවත් අපායට ඇති කෙනෙක් නෙමෙයි. එයාට කියනවා වේමානික අසුර කියලා. විමානයක් නෙමෙයි. විමන් දෙවිය. එතකොට එතනින් තමයි වැඩ බලන්නේ. එතකොට මෙයාගේ පසුබිම බොහොම ටිකක් සැප 10යි. විමන් අසුර කියන්නේ මෙයාට හොඳ නරක හිතන්න පුළුවන්. ඈ කුසල ධර්ම හිතන්න පුළුවන්. එදින මේකයි මේ යම රාජ්‍යක බොහෝ විටක හිතනවලු ප්‍රශ්න අහන්නේ මෙයා හරි අකමැති සත්‍ය දුක් විඳිනවට. ඒ ප්‍රශ්න අහල කුසල ධර්මයක් සිහි කරවල පුළුවන් තරම් දුගතියට වැටෙන එක නතර කළ ඒ කියන්නේ කුසල ධර්මයක් සිහි කරලා ඒකට හිත තබලා ඒයින් ප්‍රතිසන්දි අනිත් පැත්තට හරවන්න පුළුවන්ද කියලා බලනවා. එහෙම දැරිම වුණොත් තමයි කරන දෙයක් නැහැ කියලා හඳගන්නේ. මොකද මෙයාට දවසක් හිතෙනවලු මේ සත්‍යෝ මෙච්චර දුක් විඳිනවා දැකලා අනේ මම මිනිස්සෙක් වෙනවා නම් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙනවා නම් මටත් ඒ ධර්මය අවබෝධ වෙනවා නම් මොන තරම් හොඳද කියලා හිතනවා. එනිසා මේ යම රජු කියලා කියන්නේ යම් කිසි මට්ටමක අසුර නික කුසල ධර්මයකට උපදින විමාන අසුරයෙක් කියලා දකිනවා. ඈ අර චතු මහරජෙක්ගේ කියන්නේ අසුරේ කොටස අන්න ඒ වගේ අසුර නිකායක් තමයි මේ යම් රජු කියන්නේ. එහෙම නැතුව අපායම් කොටසක් නෙමෙයි. එතන ඉඳලා යන්නේ වැඩවලට යන්නේ. මොකද අපායට ගියේ නැහැ. අපායට යන්න කලින් මේ විමානෙට ගිහින් මෙතනින් තමයි ගිහින් තමයි උඩට යනවද පාතට යනවද කියන කාරණාව තීරණය වෙන්නේ. අර දේදූ සූත්‍රයේදී අහන්නේ එකනේ කුසල ධර්ම සිහි කරවන්න පුළුවන් තරම් හදන්න. හැබැයි අපි පරිණිතක් මෙහෙම පොඩි උපායක් කරන ධර්ම විඳන් අල්ලස් දෙනවා. ඒ කියන්නේ පින් කරලා යමරජු වුණත් නින්දේ. එහෙම දුන්නාම යමරජු ආයෙම මතක් කරනවා වෙයි. එයා අවර්තනදි පින් කළා නේද? මටත් පින් දුන්නා මතකද කියලා එහෙම අහනවා. ඒ හින්ද එක මතක තියාගෙන තමයි කරන්නේ. ඒ
මේ ධර්ම කර්ම පිළිබඳ ප්‍රශ්න දෙකක් තිබෙනවා. අපේ ආදර කරුණ දේශනා කරලා තිබෙනවා. නමුත් මම කිචින් අහලා තියෙන නිසා ඒ අපේ ආදර එක වෙලා තිබෙන නිසා මතක් කරන්න පරිසම්පාදයේ විස්තර කරන්න. අපේ ආදර සාමයේ දේශනා කරනවා. මම කියන අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය වෙනවා. විඥාන පත්‍ය නාම රූප යන මේ ධර්ම මේ ධර්මතාවයන් පැහැදිලි පැහැදිලි කරගන්න එන අභාජිත කර දෙන්නේ නම් අගය කරමි. ඒ වගේම එය නිවන යන කුමද්ධයන අවසානයේදී පැහැදිලි කර දීම වැදගත් වෙනවා කියන ප්‍රශ්න දෙකක්
මමයි කියන්නේ. දෙගෙම කතා කළේ කතා කරන්නේ ඔය ගැන මම තමයි. පටිච්ච සමුප්පාද කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත් ධර්මතා. මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් පෙන්වන්නේ වෙන මොකද නෙමෙයි දුක ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි කියන කාරණාව. දුක කියන එක ඇති වෙන්නේ ජාති පච්ච ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුන්න සුපායස සම්භවන්ති කියලා කියන දුක. ඊට පස්සේ අවිද්‍යාවෙන් පටන් අරගෙන ඒ දක්වා දුක ඇති වෙන තැන දක්වා පිළිගැහෙන දුක්ඛ සමුදයයි කියන්නේ. පටිසම්පාදේ ගවේෂණය කළාම මේ අවිද්‍යාව පච්ච සංඛාරා කියලා ප්‍රත්‍යත්තට ප්‍රත්‍ය සම්පන්න පැත්තෙන් දැනන්නේ දුක දුකට හේතුවක් දෙක. චතුරාර්ය සත්‍ය සත්‍ය දෙකක් පොතන් තියෙනවා. ඊට පස්සේ ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුන්නස උපායාස නිරුජ්ජන්ති කියලා කිව්වේ ජරා මරණය නිරෝධයට තමයි නිවන කියලා කිව්වේ. ජරා මරණ නැතිකමට කියන අජර අමර කියලා. ජරාවට කියනවා ජරාව. ජරාව නැතිකමට කියන අජර කියලා. මරණයට කියන මරණය කියලා මරණය නැතිකමට කියන අමර කියලා. අජර අමර කියලා අපි නිවන කියන්නේ ජරා මරණ නැහැ. ජරා මරණ නැති තැන චුති උප්පත්ති නැහැ. චුති උප්පත්ති නැති තැන හැම දෙයක්ම නැහැ. හැම දුකම නැහැ. එතකොට විශේෂයෙන්ම මතක එතකොට ඒක නිරෝධය අජරාමර ජරාමර සෝපපදේ දුක් දුමන සුපායස නිරුද්ධි කියන නිරෝධය නිරෝධීක මඟ අනිත් පැත්තට අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ කියන ටික මඟ. මොකද අවිද්‍යාව නිරෝධ වෙන්නේ සම්මා දිට්ඨි සහ විද්‍යා විද්‍යා උපන්දු අවිද්‍යා නිරෝධ. සම්මා දිට්ඨිය කියන විද්‍යාව විද්‍යාව උපංකල අවිද්‍යාව නැති වෙන. එතකොට අවිද්‍යා නිරෝධය කියනකොට එතෙන්ට සම්මා දිට්ඨිය තියෙනවා කියන කාරණාව තියෙනවා. සම්මා දිට්ඨිය තිබුණොත් තමයි අවිද්‍යාව නැති වෙන්නේ. අවිද්‍යාව නැති වෙන ක්‍රමයක් නැහැ. එතකොට අවිද්‍යාව මොකද යම් වස්තුවක් හඳුනන දෙකක් තියෙන්නේ. අපිට දැන් ආලෝකය කියලා දෙයක් හඳුනන්න පුළුවන්. මේකම හඳුනන්න පුළුවන් මොකද්ද? අඳුරක් නැහැ කියලා. එතකොට අවිද්‍යාව නැහැ කියනකොට එතන කියන්නේ මොකද්ද? විද්‍යාවක් තියෙනවා කියලා. විද්‍යාවක් නැහැ කියනකොට එතන හඳුනන්නේ මොකද්ද? අවිද්‍යාවක් තියෙන්නේ කියලා. මෙතන ආලෝකය නැහැ කියුවොත් ඒ කියන්නේ කියනවා ඉබේම අඳුර තියෙනවා කියලා. ඒ වගේ අවිද්‍යාව නිරෝධෝ කියනකොට දැකෙති විද්‍යාව හටගෙන කියලා. ඒකයි මාර්ගය ඉපදිලා සම්මා දිට්ඨි තිබුණොත් සංඛාර නැහැ. විඥාන නාම රූප වලට මේක නැහැ. චාරිත්‍ය ජරා මරණ දුක් දුම සුඛය සම්නිරුද්ධ ටිකුවේ නිවන. මේ නිරෝධයයි මාර්ගය. පටිච්ච සම්පදායේ අනුලෝම ප්‍රතිලෝම බැලුවාම චතුරාර්ය සත්‍ය තියෙනවා. පටිච්ච සම්පදායේ අවබෝධ වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. පටිච්ච සම්පදායේ තව නමක් චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය තව නමක් පටිච්ච සම්පදාය. පටිච්ච සම්පදායේ ගන්නේ චතුරාර්ය සත්‍ය විචතුරාර්ය සත්‍ය ගන්නේ පටිච්ච සම්පදායේ නෑ. එතකොට මේ එක එක අංග අපිට විස්තර කරන්න දෙන්නේ කාලේ නෙවෙයි. අපි මෙතනම විස්තර කළා. ඊයේ විස්තර කළා. ඊට කලින් විස්තර කළා. ආයෙත් ඊගාටදී ආවොහම අපි මේක ටිකක් වැඩි වශයෙන් විස්තර කරලා තව බලන්නේ.
ඒහා සම්බන්ධවම මේ සඳහන් කරලා තිනවා මේ ලෞකික සම්මාදිට්ඨිය හා ලෝකෝත්තර සම්මාදිට්ඨිය පදා දෙන්න කියන මතන සම්බන්ධ විකමුක්තය. ඒකම ලෞනාය සය කරගැනීමට ගිහි අපට ධර්ම ශ්‍රවණේ භාවනා පුරුදු කිරීම ප්‍රමාණවත් වේද කියලා තියෙනවා.
සම්මානෝ සය කරගැනීමට ගිහි අපට ධර්ම ශ්‍රවණ මේ කියන්නේ පැවිදි ගියේ ඔක්කොම ඉතනම තමයි තියෙන්නේ. සම්මාසය ගැනීමෙන් තමයි මොකද ගිහි ධර්ම කියලා කියන්නේ. ඇත්තටම ධර්ම ශ්‍රවණය ධර්මයෙන් බණ අහලා භවනා වශයෙන් පුරුදු කිරීමම ප්‍රමාණවත්. ඒක තමයි දින උපාය. ගිහි අයට පැවිදි අයට දෙමනුස්සයන්ට දෙවියන්ට ඔක්කොටම දින උපාය. ඒක හොඳටම ප්‍රමාණවත් ඒක හරියට කරනවා. ඊගාවෙත් ලෞකික සමාධිත්‍ය සහ ලෝකතර සමාධිත්‍ය කියන්නේ ලෞකික සමාධිත්‍ය කියලා කියන්නේ කිච්ච නමක් වෙන කම්මසගත ඥානය කියලා. කර්ම සහිත සමාධිත්‍ය. ඒ කියන්නේ මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා. ඒ කියන්නේ මෙලොවේ ඉඳන් පරලොවට කුසල කුසල කරලා ඉපදෙන කෙනෙක් ඉපදෙන මුක්තියයි. පරලොවේ ඉඳලා කුසල කුසල කර්මનો මෙලොව උපදින කෙනෙකුත් තියෙනවා. මෙලොවත් තියෙයි පරලොවත් තියෙයි. මවකට උපකාර කළහම ඒක හරියට පිහිටි වෙනවා. පියාට උපකාර කළහම හරියට පිහිටි වෙනවා. ඒ වගේ දාන ආදී පින්කම් කළහම ඒක හරියට පිහිටි වෙනවා. ඒ වගේම භාවනා වතාවත් කළහම පිහිටි වෙනවා. සමන බ්‍රාහ්මණය මෙලොවත් පරලොවත් දෙකම දැන අවබෝධ කරගන්න ඉන්න සමන බ්‍රාහ්මණ ලෝකේ ඉන්නවා. ඒ වගේම ඕපපාතික සත්‍ය ලෝකේ ඉන්නවා කියලා මේ වගේ ලෝකේ තුල ඇත්ත ඇති ඇති හේතුඵල ධර්මත අනුව පවතින නුවණක් ඇතුව කර්මය පාරමඵලය ගැන විශ්වාසය ඇතුව කටයුතු කරන නුවණට කියනවා ලෞකික සමාධිය. ලෝකේ තුල දැක්ම නිවැරදි. මොකද එයා දන්නවා අකුසල කළොත් දුගතියකට යනවා කියලා දන්නවා ඒක ඇත්තක් ලෝකේ තුල. කුසල ධර්ම කළොත් සුගතියකට යනවා කියන එක ඇත්තක්. සුචරිතය යහපතක් වෙන්නේ අහපතක් වෙන්නේ නැහැ. දුක්ජරිතින් අහපතක් වෙන්නේ යහපතක් වෙන්නේ නැහැ කියලා දකිනවා. ඒකයි කලු කර්ම තියෙනවා සුද්ධ කර්ම තියෙනවා කියලා කුසල ධර්මයන් විපාක දෙක්ටි අකුසල ධර්මයන් විපාක දෙක්ටි කියලා මේ කර්ම අටක් වෙන මේ අට ගැන හොඳ පිළිගැනීමක් හොඳ දැක්මක් ඇදහිීමක් විශ්වාසයක් තියෙනවා. මේකට කියනවා කර්ම සහිත සම්මාදිට්ඨිය. ඒකවට ආර්ය අනාසව ලෝකෝත්තර මග්ගම් පරියප්පන්නා කියලා ආර්ය අනාසෝ ලෝකෝත්තර මාර්ගයක් උසම්මාදික්ක දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ඥාන කියන චතුරාර්ය සත්‍ය දකින්න නොවනට කියන සම්මාදික්ක එකක්. මේ සම්මාදික්කේ මුල් කරගෙන සම්මා සංකප්ප වාචක මන්ති කියලා අටක් තියෙනවා. මේ අටට කියන ලෝකෝත්තර සම්මාදික්ක මුලලා තියෙන ධර්මතාවය කියලා. මේක කර්ම රහිතයි. කර්මක්ෂය වෙන ප්‍රතිපදාවක්. ඒ චතුරාර්ය සත්‍ය දකින එකට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියනවා. අරහත වෙන දන්න එකට කර්ම සහිත සම්මාදිට්ඨිය කියනවා. මෙන්න මේකට තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය සහ කම්ම සහිත සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය භාවිකේ ජයන් වදාමි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මජ්ක්‍ධිම නිකායේ චත්තාරේස සූත්‍රයේ තමයි විස්තර තුනක්. එතකින් තමයි අපි නාමයෙන් පැහැදිලි කරන සාසව පුණ්‍ය පාලිකාවක්. එහෙමයි.
සාසව පුණ්‍ය භාගයේ උපදිවේ උපත්කක් කියලා පෙන්නන්නේ කර්ම සහිත සමාධිය. ඉතින් අපි අහලා
අන්දම පැහැදිලි කර දෙන්න කියලා ප්‍රකාශ කරනවා. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ ලෝකේ යථාර්ථය ගැන වෙනම මූලක් පොතක් තියෙනවා. ලෝකයේ තුල කටයුතු කරන වෙනම මූලක් තියෙනවා. ඔකට කියනවා විසම ලෝකේ සමව හැසිරෙනවා කියලා. මම සමහරවම කියන්නේ මෙතන පවතින ඇත්ත තමයි මොකද්ද? ස්කන්ධ ධාතු ආයතන ටික හේතුඵල ධර්ම සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය ධර්මතාව ටිකක් තියෙනවා. හැබැයි අපි දැනගන්නට ඕනේ බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ ඇති කල්ලි මේ වෙයි මේ ධර්මයේ ඉදදී මේ ධර්මයේ උපදින්න මේ ඇත්ත නොදන්නා කම නිසා අවිද්‍යාව මේ ඇත්ත නොදන්නා අවිද්‍යාව කියන එක තිබුණොත් අම්මා තාත්තා අයියාක දුව පුතා කියන සංස්කාර අදහස් ලෝකේ ඇති වෙනවා. ඒ අදහස් නිසා සත්පුද්ගල හැඟීමක් ලෝකේ පවතිනවා. එහෙම දකින්න කම හින්දා එයා නෑ කියන්නේ නෑ. අම්මා කියලා කෙනෙක් නෑ කියන්නේ නෑ. සාර්ථ කෙනෙක් පුතේ දුවෙක් නැහැ කියන්නේ. මොකද ඒ මත පැවැත්මක් තියෙනවා, හොඳ නරක තියෙනවා, කුසල කුසල තියෙනවා. හැබැයි අවිද්‍යාව දුරුම මේ ඇත්ත දැක්කොත් අම්මා තාත්තා කියන තැනත් අම්මා තාත්තා දකින්න ඉස්සෙල්ලා එයා දකින්න මෙහෙ තමන් නැහැ කියලා. හරිද? මෙහෙ තමන් ගෙඩි පිටින් තියාගෙන මෙහෙ අම්මා තාත්තා නැහැ කියලා බලන්න හදන්නද? එතකොට තමයි ප්‍රශ්නේ වෙන්නේ. හොඳට පුද්ගලයා ඉන්නවා. තමන්ට නොසලකන්න අම්මලා තාත්තලා නැතිවෙලා ඒක අවස්ථාවට අර කබලිය තලෝගිය කරගත්ත වගේ වැඩක්. තමන් ඉන්නවද කියලා බලන්න. එතකොට මෙතන කියලා අතහැරෙනකොට හොඳට තේරෙනවා මෙතන පුද්ගල ඇත්ත නොදන්නාකම පුද්ගල භාවයේ තිනකොට මම කියන හැඟීමකින් කටයුතු කළා වගේ අනිත් තැනකදී ඒ ඇත්ත නොදන්නකොට මම ඉන්නවා පුද්ගලෙක් ඉන්නවා කියන ධර්මතාවලකින් ප්‍රකට වෙනවා නේද කියලා නුවණක් ඇති වෙනවා. එහෙනම් ඒ තැනකට වෙදෙන්න කටයුතු නොකටයුතුයි කියන තැනකට මට සිද්ධ වෙලා මොකද මෙහෙ කියලා සිද්ධලා ඉන්නා. මෙයාගේ මේ මන දහම් උදව් කරගන්න කවදාවත් තමන්ගේ කෙලෙසියක් පහගන්න පෞද්ගලික අවශ්‍යතාවයන් උදව් කරගන්න. ඈ අම්මා තාත්තා නොතර කන්දෝ මොකක් හරි දෙයක් තියෙන්නේ ඒක දාන සත්‍ය පුද්ගලයා කියන එක නේද? ඒ සත්‍ය නිත්‍යත්ව නිජීව ශුන්‍යෝ කියලා පූජේ කොල්ල විදි කරන ලාස්ටින් ගන්න. සත්‍ය බුද්ධිය ඇත්තටම තමයි මේකත් බලන්න තමන් ඉන්නවද කියන එක තමන් කියන ගතිය අඳු වෙනකොට හොඳට මේ රළු මට්ටම කෙලෙස අඳු වෙනවා. හැබැයි එයා දන්නවා මොකද්ද තමන් මිදුනට තමන්ට තමන්ව මතකයි මේ ඇත්ත නොදන්නා කවුද තමන්ට දරුවා කියලා වුණා නම් අම්මා කියලා වුණා නම් තාම එතන ඇත්ත නොදන්නා කම නිසා එයාට මම මේ මගේ දරුවා කියලා කම තේරෙනවා නේද? එහෙනම් එතෙන්ට කරුණාවෙන්ම කටයුතු කර යුතුයි කියලා වෙනදටත් වඩා ඒ මනස සිය ගුණයකින් මට සිදුතුයි. වෙනද නොසලක දරුවා උදේ පාන්දර නැගිටලා රැයට රැ වෙනකන් අප්පිරියන්නේ. සතිපට්ඨානේ වඩපු කෙනාට පුළුවන් උද්ද බලයක් තියෙනවා. එයාට පුළුවන් අසුභේ අසුභ සංඥාවෙන් පිළිකුලේ පිළිකුල්ලෝ ඉන්න පුළුවන්. පිළිකුලේ නොපිළිකුල්ලෝ ඉන්න පුළුවන්. නොපිළිකුලේ පිළිකුල්ලෝ ඉන්න පුළුවන්. නොපිළිකුලේ නොපිළිකුල්ලෝ ඉන්න පුළුවන්. නොපිළිකුලේ පිළිකුල්ල නොපිළිකුල්ල තියෙන පුළුවන්. නොපිළිකුලේ නොපිළිකුල්ල පිළිකුල්ල තියෙන පුළුවන්. නොපිළිකුලේ පිළිකුලේ පිළිකුල්ල තියෙන පුළුවන්. නොපිළිකුලේ පිළිකුලේ නොපිළිකුල්ල තියෙන පුළුවන්. නොපිළිකුලේ පිළිකුලේ නොපිළිකුල්ල පිළිකුල්ල තියෙන පුළුවන්. නොපිළිකුලේ පිළිකුලේ නොපිළිකුල්ල පිළිකුල්ල තියෙන උපේක්ෂ සාගත තියෙන පුළුවන්. ඒ හින්දා අම්මා තාත්තා කබ පෙරාගෙන අසුචි වැක්කල දුක හරිම කැමැත්තෙන් කරුණාවෙන් ආදරෙන් අතගල කරන තරම් ඒ සිත මට වෙන්නේ. ඉතාමත්ම කරුණාවන්තව මනසක් බිහිවලා ඇති නිසාක මේ සත්‍ය පුද්ගලෙක් නැහැ කියන සමන ගන්න මනසක් නම් හැදෙන්නේ නැහැ. එහෙම වෙලා තියෙනවා නම් පොතනක හරි දකින්න මේ සර්පයන් නැත්තෙන් අල්ලගෙන තියෙන විදියට. ධර්මයේ දරදිලා අල්ලගත්ත එක. එහෙම නැතුව මේ ධහම දකින්න දකින්න නිවිච්ච සිසිල් වෙච්ච කෙනෙක් වුණා නේදක. එයාට හැබැයි තමන්ගේ අම්මා විතරක් නෙමෙයි. ලෝකෙ ඔක්කොම අම්මලා එකයි. අනෙක් අම්මා කෙනෙක් දැක්කත් ඒ විදිහටම කටයුතු කරන තරම් ඒ මනස මත දෙන්නේ. කියලා ඒක දකින්න තහම ඇත්තටම දකින්න අපි උදාහරණයක් කිව්වොත් උඩින් ගඟක දැන් ගඟක් තියෙනවා. අපි හොඳට දන්නවා ගඟේ වතුර ටික යටින් යනවා ගහගෙන. අද නම් ගඟේ වතුර මොන ගොඩාක් තිබුණා නේද කියන්නේ. අපි දකින්න වතුර පිටුල තියෙනකොට නෑ යටින් යනවද නෑ මොන තියෙනවා දෝකේ වතුර යනවනේ කියලා අපි රණ්ඩු කරන්නේ නෑ. අරක මොනින් දන්නා මේක මොකක්ද කතා කරනවා නෑ. ඒ වගේ මේ අපි මේ ලෝකය කතා කරනකොට එයා කතා කරන්නේ මේ ඇත්ත නොදන්නා කම නිසායි කියන කාරණාවක් දන්නවා. එතෙක් එහෙමත් කතා කරනවා. අපි යටින් දිවයන් දැක්මුත් තියනවා. කියන එකත් මතක තබා ගන්න.
ඊටමත් සම්බන්ධ කරගන්න පුළුවන් කාරණාවක් වෙන්නේ. එතන ප්‍රශ්න දෙකක් තියෙන නිසා හල් තියෙන නිසා දැනගන්න මම දෙකම දුප්පත්. බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ අවබෝධ කරන ධර්ම මට්ටමේ වැසතු මැද්දේ තියෙනවා. අවබෝධ කරගත්. මම පුජ්‍යලයා කියලා කෙනෙක් නැති බව දනිමි. ආඥාක් කියලා දෙයක්වත් නැති බව දනිමි. භවගමන නව භවයකට පැමිණි නාම රූප ස්කන්ධ පරම්පරාව කෙරෙහි පෙර භවයෙන් පැමිණෙන කර්ම හැදී තිබෙන්නේ කෙසේද? මේ බව පහදා දෙන්න. අලුත් ජීවිතයක් ආරම්භ කළාම පරණ ජීවිතේව කොහොමද අරන් ඉන්නේ කියලා කියන්නේ කියලා.
බුදුරජාණන් වහන්සේලා රාහතන් වහන්සේලා
මේකත් ඒකම ගත්තා.
පටිසම්පාදනය කියන පරම්පරාව. බුදුරජාණන් වහන්සේ කරා රහතන් වහන්සේලා අවබෝධ කරගත් ධර්ම මාත්‍ර වෙනසක්. අවබෝධ ඥානීය වෙනසක් ඇති. අවබෝධයෙන් මිදුනහම විමුක්තිය වෙනසක් නැහැ. හැමෝම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාගේ විමුක්තිය වෙනසක් නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මයන්ගේ නොයෙලා මිතුනොත් ඒ නිදීනේ ඒ නිවනේ කිසිදු වෙනසක් නැහැ. ඒිට මෙහා අවබෝධය කරගන්න රූපය ගැන බලනකොට බලන නුවණ තථාගතයන්ට කි බොහෝයි. අනන්තයි ප්‍රභේද. ආරන්ත ප්‍රභේදකින් තියෙනවා. ලෝකයේ තුල පවතින ධර්මයන්ගේ ඇතිතැත් දැනගන්නා තැනින් නුවණේ වෙනස්කම් තියෙන රාතනාන්තරගේ උත්තරජනන්තකේ ඒ වෙනස්කම නිසා ඒ ඇත්ත දැකීම නිසා නොයල විදුනුත් නිවිහි වෙනස්කමක් නැහැ. අවබෝධයේ ඒ කියන්නේ ඵලයේ වෙනස්කමක් නැහැ. ඥානයේ වෙනස්කමක් තියෙනවා. එච්චරයි. නිවන වෙනස්කමක් නැහැ. ඈ අරියත් ඵල විමුක්තිය වෙනසක් නැහැ. දෙකම එකයි. මම පුද්ගලයා කියලා කෙනෙක් නැති බව දැනෙමි. ආත්මයක් කියලා දෙයක් නැති බව දැනෙමි. පුද්ගලයා කෙනෙක් නැති බව දන්නවා නම් ආත්මයක් කියලා දෙයක් නැති බව දන්නවා කියුවොත් වැරදි. දන්නෝ කෙනා මෙහෙම කියන්නේ නැහැ. ඇයි? පුද්ගලයා කියලා කෙනෙක් නැත්තේ නැහැ ඉන්නවා. ආත්මයක් කියලා දෙයක් නැත්තේ නැහැ තියෙනවා. පුද්ගලයා කියලා කෙනෙක් නැත්තම් අපි කොහොමද මේ කටයුතු කරන්නේ? පුද්ගලෙක් නැහැ ආත්මයක් නැහැ කිව්වොත් සම්මත සත්‍ය අත්හැරියි. පුද්ගලෙ ඉන්නවා ආත්මයක් කියලා දුව පරමාර්ථ සත්‍ය අධ්‍යයනය. බුදුහාමුදුරු සම්මතයේ පතහැනිව බණ කිව්වෙත් නැහැ. පරමාර්ථයට පතහැනිව බණ කිව්වෙත් නැහැ. ලෝකයේ විරුද්ධව බණ කිව්වෙත් නැහැ. ලෝකේ ඒ කියන්නේ ලෝකයේ දේවල් බුදුහාමුදුරු නැහැ කිව්වේ නැහැ. ලෝකෝත්තර දෙයක් නැහැ කිව්වෙත් නැහැ. ඒ තේ උභෝ අන්තේ අංපගම මජ්ජේන තථාගතෝ අභිසම්බුද්ධා. මේ අන්ත දෙකට නොපැමිණෙන බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කළේ අපි සත්‍යයේ පුද්ගලෙක් නැහැ කියලා කිව්වොත් පින් කියලා එකක් නැහැ. පව් කියලා එකක් නැහැ කිව්ව වෙනවා. ඔබට දන්නේ මේ වචනේ තුල දැකලා තියෙන මොනතරම් දෙකද කියලා. කම්ම කර්ම සහිත සම්මාදිකය කියලා එකක් නැහැ කියලා කියනවා. සත්‍යයක් නැත්තම් පුද්ගලෙක් නැත්තම් කුසල ධර්ම කළා අපායේ එන්නේ දිවි ලෝක යනවා අකුසල ධර්ම කළා අකුසල ධර්ම කළ අපාය යනවා කියලා සත්‍ය පුද්ගලෙ බලන්න පුළුවන්ද? එහෙනම් දැන් අපි කතා කරන කම්ම කර්ම සහ සමාධි පිටක් නැහැ. ඒකයි සත්‍යයක් නැහැ පුද්ගලෙක් නැහැ කියලා කිව්වොත් ඒක නෙවෙයි. හැබැයි යා මෙහෙම කිව්වොත් හරි. සත්‍යය කියන එක පුද්ගලය කියන එක ආත්මය කියන එක හැදෙන හැටිත් මම දන්නවා. ඒක නැති වෙන හැටිත් මම දන්නවා කියලා කිව්වොත් සුදුසුයි. නේ ඒක බුදුජානක දේශනා කරන්නේ මේ ඇත්ත නොදැන අවිද්‍යාව කර්මය කියන මේ ධර්මතා ඇතිකල්ලි සත්ව බවක් පුද්ගල බවක් ආත්ම බවක් ලෝකයේ කියන එකක් ඇති වෙනවා කියලා දකින නිසා නෑ කියන්නේ. ලෝක සමුදයං කෝ කච්චායන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යා ලෝකේ නත්ති කිසන හොති. ලෝකයේ ඇති වෙන හැටි යම් කිසි කෙනෙක් දන්නවනේ එයා කවදාවත් ලෝකී කියලා එකක් නෑ කියන්නේ නෑ, සත්‍යය නෑ කියන්නේ, පුදුලෙ නෑ කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පච්චාන උපතවන්ට කියනවා. ලෝක නිරෝධං කෝ කච්චායන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යා ලෝකේ අත්ති සන හොති. ලෝක නිරෝධය යම් කිසි කෙනෙක් දන්නවනම් එයා කියනවා කියලා කියන්නේ නැහැ. ඒත් මොහොවන්ති අනුපගම්ම මජ්ජින තථාගතෝ අභිසම්බුද්ධා කියලා සංයුක්ත නිකාය කච්චාන බුත සූත්‍රයේ පරිකල්පන හොඳට බලන්න. ඒක මම මේ කියන්නේ මේකදී අපි යම් අඩුවක් තියෙන නිසා යම් මෙහෙම කියන්නේ. මොකද අපි පරමාර්ථ නිරෝධකත්වයට හිතනවා. නමුත් ලෝකයේ ත්‍රිච්ඡකත්වය බලන්නේ නැහැ. ඔන්න ඕකම තමයි හේතුව අම්මා නැහැ තාත්තා නැහැ කියන්නේ. මෙන්න මේ දෙපැත්තම නෝවා තියෙනවා. ලෝකයේ ඇති වෙන හැටි දන්නවා නම් අම්මා තාත්තා නැහැ කියන්නේ නැහැ. ලෝක නිරෝධයේ තියෙන කැටි දන්නවා නම් අම්මා තාත්තා ඉන්නවා කියන්නේ නැහැ. මේ දෙකතම නොපෙවෙන මධ්‍යම ප්‍රතිපදාවෙන් සතුටු කර යුතුයි. මේ පටිච්චසම්පාදයේ අවබෝධය නැති හැමතැනකම ලෝකයේ කියන ධර්මතාවයක් ඇති වෙනව නේද කියලා දකිනවා යා. ඒ හින්දා සත්‍ය පුද්ගලෙ ඇති දෙන්නේ මෙහෙමයි කියන එක දකිනවා. මේ ඇත්ත දැක්කම සත්‍ය පුද්ගල දෘෂ්ටියෙන් මේ ලෝකෙන් නිදෙන්න පුළුවන් නේද කියලා දකින්න එතකොට ලෝක නිරෝධය දකින්න. නව භවයකට පැමිණේ නාම රූප ස්කන්ධ කෙරෙහි පෙර භවයේ පැමිණෙන කර්මය තිබෙනෙහි. පෙර භවයේ පැමිණි කර්මය තියෙනව නෙමෙයි. යම් යම් ආකාරයකට පෙර කර්ම මෙතනාව කිව්වනම් ඒ ආත්මයි කියලා කිව්වට කමන්නේ පෙර කර්ම එන්නේ නැහැ. යම් යම් ආකාරයකට විපාක විඳින්න පුළුවන්. යම් යම් ආකාරයකට විපාක විඳින්න පුළුවන් භූමිය හදන එකයි කරන්නේ. අපි කියමු තුවාණ කර්මයෙන් කරන්නේ ප්‍රතිසංසිත හදන එක විතරයි. එයාගේ වැඩේ ඉවරයි. ඊට පස්සේ ප්‍රතිසංසිතෙන් කරන මොකද්ද? මේ මෙතන සැප දුක් විඳින්න පුළුවන් ආයතන ටික හදනවා. මෙතන සැප දුක් විඳින්න පුළුවන් ආයතන ටික නිසා දැන් ස්පර්ශ වල සැප දුක් විඳිනවා. දැන් මෙතන තියෙන්නේ ස්පර්ශ ටික නිසා අපි සැප දුක් විඳින්නේ. හැබැයි ඒ බඳු සැප දුක් විඳින්න පුළුවන් මුදු විඳින්න පුළුවන් විදිහ හිතක් මෙතෙන්ද ප්‍රමම. ඒ හිත හදන කර්මය හිතමු. සංඛාරයගේ කෘත්‍ය කර්මයේ කෘත්‍ය ඉවර වෙන මෙතෙන්ද නපුත. ඒ කර්මයම අපි විඳිනවා නෙමෙයි. අමංගර කී සහය දුනෝ වගේ වැඩක් කියන එන්නේ ගැටන් පොල්ල මෙයා ගෙනත් දෙන්නේ අතෙන් තේයා ගන්න දෙන මන්තෙන් දෙය වගේ කක්තියි. ඉතින් කර්මෙන් ප්‍රතිසන්දිසිත හැදුවා. ප්‍රතිසන්දිසිතෙන් මොකද කරන්නේ? ඇහැකන දිවනාසය ශරීරය කියලා විඳින්න පුළුවන් භූමිය පාත්‍ය හදන එක. ඒකයි කර්මජ රූප කියලා කියන්නේ. විඳින්න පුළුවන් ටික හැදුවා. කම්මං චෙත්තං. ඊට පස්සේ ඇහැ තියෙන නිසා ස්පර්ශයෙන්ද විඳිනවා මිසක් කන දාන්තය දිව ශරීරයේ තියෙන නිසා ස්පර්ශල විඳිනවා. අපිට පුළුවන් වුණනම් ඒ ස්පර්ශය විඳිනවද නැද්ද කියලා තීරණය කළ වෙනස් කරන්න පුළුවන්කම තියෙන හේ නිසා. කරන පුරාණ කර්ම එහෙම විඳිනු දනිවාරේ විඳින්න බවිනවනේ. නේද? මොකද අපිට දැන් අද මේ පේන රූප ටික ප්‍රතිසන්දි වෙනකොට හැදිලා තිබුණාද? දැන් ඇහැ තියෙන හින්දා පේන රූප ටික කි මේ විඳින්නේ නැද්ද නේ? ඒ නිසා පුරාණ කර්මය කියන එක විඳින්න පුළුවන් කම ඇති කරන්න තියෙන හේතු ටික ඇති කරන්න විතරයි ඉඳගෙන තියෙනවා. හේතුඵල ධර්ම තේරුම් ගත්තාම හරි. ඔකේ තව සියුම් ප්‍රභේද ටිකක් තියෙනවා. මොකද භවෙදී කරපු කුසල අකුසල කම, එකන වාසනා භාගීය කම, සංකලේශික භාගීය කම, නිබ්බේධික භාගීය කම කියලා තව ගැටි ටිකක් තියෙනවා. ඒක ඉක්තාව සියුම් සිද්ධියක් ඒක කියනවා ධාතු ස්වභාවයක් කියලා ස්වභාව අර්ථය. ඒ කියන්නේ චිත්ත උපදිනකොට සිටේ තියෙනවා අපි කියමු කෙනෙක් ඕකෙදි කියන්නේ දෝමනස ධාතු කියලා. දෝමනස ධාතු අවිචා ධාතු කියන ගතිය එක්ක උපන්නාම ඒබඳු ගතියන්ටම සිත් පහළ වෙන්න තියෙන ඉඩ වැඩි වෙනවා කියන පරිසරයක් හැදෙනවා මෙතන. එහෙම මිසක එහෙම නැතු මුකුත් පෙර කර්ම අපි විඳිනවා නෙමෙයි. එතන කර්ම විඳිනවා කියලා කිව්වොත් ඒක ආත්මය. යම් යම් විදිහකට විඳින්න පුළුවන් විදිහ කර්ම සකස් වෙනවා. ඒකයි දැන් අදාපිනේ කර්ම කර්මයක සමහර විට විදින්ද විදින්දි කුසල කර්මයක් නම් දෙවි කියලා. නැවත මිනිස්සෙක් කියලා. මේ කර්මය විදිනවා නම් අපිට විදින්ද දෙන්නේ මිනිස්සු කුඩු නෙමෙයි. ගාණයක් දුන්නේ. එහෙනම් මිනිස් විදිහටම ටිකක් විතරයි ලැබෙන්නේ. නමුත් මේකෙන් යම් යම් විදිහක විදින්ද පුළුවන් විදිහේ විපාකයක් ලැබෙනවා කියන ධාර්මා ප්‍රේමක තමයි.
ඒකම සම්බන්ධව මේ තමයි මම කියන්නේ ගන්න පහසුයි. ස්වාමීන් වහන්සේ අක කර්මයේ දායාගමට කර්මයෙන් පිළිසන්නකොට නොවෙමු. ගුවන්නාතු සුනාමිය ආදී පුජ්‍යයන් මරණ විට ඒකට කර්මයේ බලපානවා. පෙර භවයක අකුසල ආදී බලපානවා.
කර්මයේ දායාගකොට කර්මයෙන් පිළිසන්නකොට කර්මයේ වස්තුනකොට වීමු. කර්ම නිමිත්ත වගේ තෙල් ටික තමයි අවශ්‍ය වගේ තෙල් ඉවරලා පහනක් නෙවෙන්න පුළුවන් තිරේ ඉවරලා තෙල් ටික තිරේ ඉවරලා පහනක් නෙවෙන්න පුළුවන් තෙල් ඉතිරේ දෙකම ඉවරලා පහනක් නෙවෙන්න පුළුවන් තෙල් ඉතිරේ දෙකම තියෙදි හදිසියේ හොලඟට තෙල් පහනක් නෙවෙන්න පුළුවන් ඒ වගේ පහනක් නෙවෙන ක්‍රම හතර වගේ කෙනෙකුගේ ජීවිතයේ ආයුෂ හිඳිලා ආයුෂ කියලා කියන්නේ මනුස්සයෙක්ගේ පරම අවශ්‍යතාව වගේ එකක නිස්සයි කියලා අපි කියන්නේ එකපාර අවශ්‍යකම් මේ රූපේ දැන් අපි කියමු මේ වස්තුව හදුවහම මේකේ සාමාන්‍යයෙන් අපි කියමු ගැරන්ටි කාරය කියලා. එක තියෙනවා මේ රූපේ දිලන්න නැතුව හොඳට බය නැතුව වැඩ කරන්න පුළුවන් කාර්යයක් කියලා. අවුරුදු මෙච්චරකින් පස්සේ මේක දිලන්න පුළුවන් ලොකු බරක් ගන්න බෑ කියලා. ඒ වගේ ඒ හදාගත් රූප සංතිතියේ ශක්තිය දියගල රූපമിതി ලිහිල් වෙන දැනක් වෙනවා. ඒක තමයි එතක ලිහිල් වෙනත රූපമിതി දිනවට තමයි අවශ්‍ය කියලා කියන්නේ. එතකොට කර්මය කියලා කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් ගන්නකොට ඒ කර්ම සිටියේ තියෙනවා මෙච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඔතනදී කල්පයක් අවශ්‍ය තියෙන ඉන්න පුළුවන් කර්ම ශක්තියක් තියෙන විඥානයක් අවුරුදු 100ක් අවශ්‍ය තියෙන රූපයකට වැසගත්තොත්. කර්මය තියෙනවා, දෙලේ තියෙනවා, දෙලිවරලා නැහැ. හැබැයි අවුරුදු 100ක් අවශ්‍ය තියෙන අවශ්‍ය තියෙනවා. නමුත් ඒ කර්ම ශක්තිය කියන එක තියෙන්නේ අවුරුදු 10යි නම් රූපික චර අවශ්‍යති වුණත් අවුරුදු 10යි කියන්නේ කෙනාම කර්මය කියන්නේ එයා මැරෙනවා. ඔය අපි අකුසල කර්ම කියලා කියන්නේ කෙනෙක් කර්මයක් තියෙන අවශ්‍යතිය තියෙන හදිසි හිතල කෝචියට කරනවා. ඇත්තටම ඒ වගේ හදිසි හොලඟින් වගේ නෙමෙයි එහෙමත් පුළුවන්. කෙනෙක් හරියටම අවශ්‍යත් ඉවරයි කර්මත් ඉවර වෙලා සුදුසු වයසින්ම මරණයි. ඔය විදිහට මේ මරණය හතරාකාරෙ වෙන්න පුළුවන්. ඒකෙන් තව එකක් තියෙනවා. ඔගොල්ලෝ අහලා ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර ඉර්ධිපාද වඩපු කෙනෙකුට කෙනතරම් කල්පයක් හෝ කල්ප අවශේෂයක් ඉන්න පුළුවන් කියලා. ඇත්තටම පුළුවන්. ඕක කෙනා කෙනා අපට කරන ආයු කල්පය කියලා අවශ්‍යතාව අවශ්‍යමනේ ඇත්තට මහා කල්පයක් වුණත් ඉන්න පුළුවන්. ඒක මෙහෙමයි. කර්ම අවශ්‍ය කර්මයේ තියෙන කල්පයකට අවශ්‍ය තියෙන කර්ම නිමිත්තකින් ප්‍රතිසන්දි ගත්ත කෙනෙකුට හතර ඉඳී ආද වඩලා මේ රූපේ වුණා හදා ගන්න පුළුවන්. හදාගෙන ඉන්න පුළුවන්. හැබැයි ආවසති වුණාට කර්මය නැත්තම් ඉන්න බෑ. කර්මය කියන එක අවුරුදු 10යි ආවසතිය කියන එක වැඩි කරගන්න විතරයි පුළුවන්. ඒකට මෙයා ඉන්න බෑ. මොකද කර්මය වැඩි කරගන්න බෑ. ආවසතිය වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා කර්මය ශක්තිමත් නම් ආවසතිය වැඩි කරගෙන ඉන්න පුළුවන් කියන එක බුද්ධි.
මගේ භාවනාව සම්බන්ධව හදින් ප්‍රශ්නයක් නිසා සඳහන් කරනවා. බෝහන්සේ උදේ වගේ විස්තර කළා යමෙක් නිවන් සුව ළඟා කරගත් විට ලැබෙන සුවයෙන් විඳක් ඇටියට කයට ලැබෙන සුවය. අදාළ ප්‍රශ්නය ඒ සුවයට මේ කාය අවසානයේ අවසානයෙන් පසු කුමක් සිදුවේද? මීට වඩා නිවන් සුවයට පැහැදිලි කිරීමක් කර දෙන්නේ නම් කැමැත්තෙමි.
අනිත්‍යද ධාතුව තුළ ඉන්න ඉඳගෙන අසංකතය අත්දැකීම දෙන්න කොහොමද කියන ප්‍රශ්නය මෙහෙමයි. අර ටිකද මම කිව්වේ නිවන සැපේ නෙමෙයි කාමයේ අතහැරගෙන ධ්‍යාන මට්ටමේ සැපේ. ඒකද නිවන මාර්ගය යනකොට තියෙන සැපේ. නිවන කියන එක ඇත්තටම විඳීමෙන් තොර සැපක්. විඳිනවා කියන එකත් රළු, ඒකත් මහන්තියක්. ඒකත් අනිත්‍ය වෙන එකක්. ඈ අපිට ඒක තේරෙන්නේ සැප කියන එක බුදුහාමුදුරු පෙන්නන්නේ දුකක් හැටියට. හැබැයි ධ්‍යාන සැපේ විතරේ සැපයක් හැටියට පෙන්නන්නේ ඒක වෙහෙසකින් තොරවලද සැපක්. කාමයේ සැපේ නම් පෙන්නන කෙලිම කුෂ්ඨ රෝගයක් අහනකොට ඇතිවෙන සැපක් වගේ. ඔකෙදි අපි කිව්වේ දැන් කෙනෙකුට කඳ බල බඩේක එක්කමක් හරි ඔළුවේ එක්කමක් හරි ඇඳුමක් ඔළුවේ එක්කම බඩේක එක්කම දුකක්ද? සැපක්ද? දුකක්. හොඳයි. ඒ ඔළුවේ එක්කම හරි බඩේක එක්කම හරි හොඳ වුණොත් සැපක්ද නැද්ද? සැපක්. දැන් ඔළුවේ එක්කම හොඳ වුණා බඩේක එක්කම හොඳ වුණා කියලා විදිහ මොකද තියෙන ඕගලන්ට? විදිහක් නැහැ. දුක නැතිකම සැපක් නේ. ඒ වගේ යම් තැනක ජරා මරණ ශෝක පරිදෙය දුක් දෝමන සුපායාසයන්ගේ සියලුම දුකේ නිවීමක් දෙන මේ දුකේ නිවීමම සැපක්. දුක නැතිකමම සැපක් කියලා නිවන දකින්න. ඒකයි අර කයකින් සැප විඳිනවා කියන එක තව ඒකත් උදාහරණයි. මොකද ඒ සැපත් කවදාද නැතිවෙන්නේ? දුක නැතිවීමම සැපක්. එබඳු සැප නැතිවීමෙන් දුකක්වත් නැති. තැනකටපත් වෙනවා. ඉතින් ඒක තමයි මට ඉතින් අනුමානෙ කියන්න පුළුවන් කොහොම එකක් විතරයි. මොකද නිවනේ අත්දැකීම කෙනා විඳින්න ඕන එකක් මේක දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් කොහොම හරි දකින්න අපි අද හිතාගෙන සැපට නම් වඩා ප්‍රතිපදාවත් සැපයි ඵලයක් සැපයි. මණ්ඩපේ නිකන් වික්‍රේ භ්‍රමචර්යයන් බුදුහාමුදුරේ දේශනා කරන මහණෙනියේ භ්‍රමචර්යයා මේ නිවන් මඟ මිහිරි තැනක් වගේ කියලා කියනවා. ඒ නිසා ඒක ප්‍රතිපදාවත් සැපයි. ඒ වගේම අවසානයත් සැපමයි.
ඊළඟ ප්‍රශ්නය භාවනාව සම්බන්ධව සඳහන් වෙලා තියෙනවා. මම එක ඉදිරිපත් කරලා තියෙන නිසා මතක් කරන්නේ ගෞතම ස්වාමීන් වහන්සේ සත්‍ය සාඛාර දර්ශනා වඩන අයු පහදා දෙනමින් ඉල්ලා සිටින්නට කතාව තව තියෙනවා. අපේ හාමුදුරුවන්ට මම හිතන්නේ මේ උත්තර දෙන්න මම අවබෝධයක් ගත වෙයි ගන්න. කමන්නේ නැහුවට ඉන්නේ මේ ලොකු ප්‍රශ්නයක්
දනනාන්ත චත්තාරිසාකාර විදර්ශන භාවනාවකට නයි. මට චත්තාරිසාකාර කියන 40 ආකාර විදර්ශනා භාවනාව කියන එක. හැබැයි මට 40 කියලා කියන්න බැහැ නාවුත් නම් මම අඳුන දෙන්නම්. මේකේ දිහද වරදක් නැහැ. මේ රේරුකා නායකහමඳුරන්ගේ මහා චත්තාරිසාකාර විදර්ශන භාවනා කියලා පොතක් ඇති. ඒ පොතේ තියෙන කරුණු ටික බලාගත්තහම ඒක බෑහෙන ප්‍රමාණවත් කියලා මම හිතනවා. මේක කරනකොට මොකටද කරන්නේ කියන කාරණාව තේරුම් ගත්තම හැටි. දැන් අපි දන්නවානේ රූපයේ ඇත්ත නොදන්නාකම නිසා පුද්ගල භාවයක් ඇති වෙන ඇලින් ඇති කරගෙන මේ චරම දුක් සත්‍ය පුද්ගල භාවය මෙහෙදී. මේ දුක් විඳින හේතුව සත්‍ය පුද්ගලයන්ට ඇලීම බැඳීම, ඇලීම බැඳීම සත්‍ය පුද්ගල භාවය දැකීමට හේතුව පවතින ස්වභාවී ඇත්ත නොදැකීම කියන එක දැකලා මේ ඇත්ත දැක්කොත් දුකෙන් මිදෙන්න පුළුවන් කියන කාරණාව පතක තබාගෙන මේ රූපය ගැන වේදනා සංඥා සංකාර විඥාන ගැන මේ ස්කන්ධ ධර්මය ගැන බලනවා. අනිච්චතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරෝ පලෝකෝ යොබ්බයා උපද්ව චලාප බංගා අද්වා අතනාලේන අසනා විත්තා සුඤ්ඤා සාසව අගමූලකා කිය මේ විදිහට ඔය හතරිතා කරතම මම කිව්වේ. ඔය විදිහට මේක අනිත්‍ය දෙයක්. ඊටපස්සේ කාන්ත දක්ව ගන්නුනේ ඇයි මේක අනිත්‍ය දෙයක් කියන්නේ? දුක් දෙයක්. ඇයි දුකක් කියන්නේ? රෝගයක් කියන්නේ ඇයි කියලා මේවා අර්ථ දක්ව හිතන්න ඕනේ. එතකොට තමයි මේ රූපේ කලගිරී නැහැ. ඈ මේ රූපය නිතරම කවන්න ඕනේ, කොවන්න ඕනේ, කැඳෙන්න, බින්දෙන්න, පළු දෙන ස්වභාවයෙන් යුක්තයි. මේ අනිත්‍ය වෙන ස්වභාවයෙන් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි නේද කියලා. ඊගාවට මේක ඉඳගෙන ඉන්න බෑ එක දුකක් වෙනවා. හිටගෙන ඉන්න බෑ දුකක් වෙනවා. නිදාගෙන ඉන්න බෑ දුකක් වෙනවා. ඇවිදින්න ඉන්න බෑ. මේ කය නෙමෙයි දුක නේද පරිහරණය කරන්න කියලා දුකක් වශයෙන් හිතන්න. හිතාගෙන මේ කෙටි අස් රෝග කම් රෝග මොයේ රෝගන ශරීරේ මේ රෝගයක් නේද පරිහරණය කරන්න කියලා හිතන්න. ඈ ගන්ධතු බොහෝ කල් ඉක්මෝ පුපුරා නොගියේ උණු ගඳ ගන්න සරවතුණු ගෙඩියක් වගේ මේ ශරීරේ මේකේ යමක් යමක් ගලා එන දුගඳ දෙයක් පිළිකුල් දෙයක් ඒ සරව ගෙඩි යමක් යමක් පිටත ගැලුවොත් ඈ දුගඳ දෙයක් පිළිකුල් දෙයක්ම කලන ඒ වගේ මේ ශරීරයෙන් ඇස්සකින් කවන හයින් සොතු කටින් කුණු කෙල මුත්‍රා මාර්ග මුත්‍රා අසුචි ඒ වගේ දුගඳ දෙයක් පිළිකුල් දෙයක්ම කලන නේද කියලා මෙන්න ඒ වගේ ගන්ධතෝ ඒ වගේම කල්ලයක් වගේ මේ කිලි හැමතැනම කැපෙන විදින විදින ආයුධයක් වගේ කියලා මේ වගේ ඒ නුවණින් කය දිහා බල බල හිතන ක්‍රමයට කියනවා දවචත්තල සංකාර භාවනාව කියලා. ඒක හොඳට විස්තර කරලා තියෙනවා මම දැක්කා රීකා නායකවන් පොතේ. ඒක හොඳට බලුවොත් දැන්ම කියන්නේ ඇත්තට ඒ කියන භාවනා ක්‍රම අත උගන්නන බොහෝ භාවනා ක්‍රම වැරදි කියන එක නෙමෙයි. ඒක වැරදි නැහැ. ඒකට තව ටිකක් එකතු නොවුණු එකේ පොඩි අඩුවක් තියෙනවා කියන එක විතරයි මම හැදෙන්නේ. කියන්නේ ඒ කියන්නේ අපි මේක කරන්නේ මොකටද? මෙන්න මෙහෙම කරනකොට මේ වැරද්ද අතහැරලා මෙන්න මේ නිදීම අපිට හදා ගන්න පුළුවන් නේද කියලා මේ පණිවිඩය අඩුකම විතරයි උතන තියෙන්නේ. මේ පණිවිඩය සබාගෙන මේ දෙන්නම හැම භාවනා ක්‍රමයක්ම ගන්නට එන්නේ ගැටලුවක් නැහැ. කවුරු ස්වාමීන් වහන්සේලා කෙනෙක්ව අවහතර දාන්න කටයුතු කරන්නේ නැහැ. හැබැයි ඉතින් අපි ගාව නුවණ තියෙන්න ඕනේ ඒ ස්වාමීන් වහන්සේලා මොන හරි දෙයක් කියනවොත් අනෝපේකෙහෙම වල්ලගන්න නැතු මේක කළොත් මොකද වෙන්නේ නොකළොත් මොකද වෙන්නේ කළාම ලැබෙන ආනිසංසය මොකද්ද නොකළාම වෙන පාඩුව මොකද්ද කියලා දෙකට තව ටික බෙහෙතුන් මනසෙන් බලලා සහේතුක හාමුදුරුවෝ කියවල කරනවා නෙමේ අවබෝධයෙන් අපි කරනවා මේක කළාම මෙහෙම යහපතක් වෙනවා කියලා දැකලා නොකළාම අයහපතක් වෙනවා කියලා තකින හින්දා අත්හැරලා කටයුතු කරට යුතුයි කියන ටිකයි පැක් කරනවා
ඒ සම්බන්ධව භාවනා සම්බන්ධ තියෙන සමයකට මම අදහම් දෙකක් කරන්න. අනිත්‍ය භාවනාව වඩන ආකාරය සහ අසුභ භාවනාව වඩන ආකාරය පැහැදිලි කර දෙන්න. දැන් භාවනාව ගියන්ට වැඩිම සුදුසුද? ඒකම ධ්‍යාන තුනක් තියෙනවානේ. සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගෙන මුළු භාවනාව අත්‍යවශ්‍යද? එසේ නොවන බව අහලා තියෙනවා. ඔය ධර්ම දේශනාව තුල. උදාහරණ වශයෙන් විසාකව උපාසිකාව සහදාන්න. ධර්මයේ ධර්ම දේශන අවස්ථාවලදී සෝවාන් වූවව දේශනා කරලා තියෙනවා. මේ ධර්ම අසන අවස්ථාවේ සෝවාන් වුණා කියලා දේශනා කරලා තියෙනවා කියන සාකල්පසිතාව. සතහන් වශයෙන් ගන්ධ වශයෙන් පීති ස්ථාන වශයෙන් දිසා වශයෙන් ආලෝක වශයෙන් කියලා එක වස්තුවක් ගැන හාත්පසට හිතන්න ඕනේ හොඳට පිළිකුල දැනෙන්නේ
නමුත් මම හැම වෙලාවෙම කෙටියෙන් මේ භාවනාව පනවන විදර්ශනාවට සම්බන්ධ කළා. ඒ හින්දා මම කෙසුම්නියද ධම්මස්සහර කියලා ওই ටික විතරක් දෙනවා. නමුත් මෙතනදී ඒක ප්‍රායෝගික නැතිනම් ඇත්තටම මෙන්න මේකයි අසුභ භාවනාව වඩන සුදුසු ක්‍රමය මට හිතෙන්නේ. මොකද මම ඉස්සර කරලා තියෙනවා හැම එකකට මට ඒක හරි ගොඩක් ප්‍රතිපලයි. අපි කියමු යම් රාගාදී අරමුණක් හරි කොමුණ අරමුණක් හරි ආවොත් මේ සිත ගොඩාක් අපේ සරාගී බවක නම් තියෙන්නේ. කෙස්ලොම් නේද ධම්මස්නහර කියලා බැලුවට පිළිකුල දෙන්නේ නැහැ. මොකද අර නිමුත්තරළු ඇයි. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ මේක දේශනා කළා කියනවා. අපි දැකපු ওই කණුව ගහපු තුවාල කුණු වෙච්ච මිනි වමනේ ගොඩවල් මානුෂ්‍ය සත්තු හරි අසුචි කරපු අසුචි වල නිමිති අසුභාවනා කරන කෙනෙක් අඟල ආක බලන්නේ. ඒකේ නිමිති හොඳට ගන්නවා මේ අසුභාවනා වඩන එකේ ලක්ෂණය තමයි ඒකේ නිමිති හොඳට ගන්නවා. එහෙනම් වමනේ ටිකක් හැංගුවේ. ඊට පස්සේ අර රාග ආදී අරමුණක් එනකොට ඒ නිමිති එනකොට කොච්චර ලස්සනද තිබුණත් මේ රූපේ තියෙන මෙහෙම දේවල් නැහැද කියලා අර ධාමහන් ගන්න ටික අර නිමිති දී කියලා මේකට ආදේශ කරනවා. අන්න එතකොට හොඳට පිළිකුල ටික ටික දැනෙනවා. එහෙම නැතුව අපි පිළිකුල් ගහලා තියෙන නිමිත්ත සිහි නොකොට මේකට ආදේශ කරන් නැතුව බැලුවොත් කෙත්ලුම් නියද සම්මස් කියලා බැලුවට ඒකේදීකව පිළිකුල නැහැ. ඒකත් හොඳයි වගේ තමයි තියෙන්නේ. මොකද ඒක තමයි හිතේ හැටි. මම කියන්නේ මේ කෙලෙදි තමයි පොඩ්ඩක් නෙමෙයි. ඒ මොකද ජීවිත අධකින් තියෙන නමුත් හොඳට තේරෙනවා හරියට රත් වෙච්ච දෙයකට වතුර ටිකක් වෙච්චුනහම යම් තේ නිලෙනවා. ඒ විදිහට නිලෙන තමන්ට බලාගෙන ඉන්න මට්ටමටම ප්‍රකටයි. හරිම ප්‍රායෝගිකයි. එහෙම තමන්ට හිතේ යම් නිමිත්ත කරගිය සරාගී බවක් එනවා කියලා දන්නා දකින්නකොටම තමන්ට හොඳට පිළිකුලක් දැක්කහම කහපාටට පිළියේ ගඳට කම්බ වැකෙනවා කියනකොට මොන නැති අන්න ඔය වගේ නිමිත්ත කරගෙන සිහි කරගෙන මෙන්න මේ වගේ වෙන්න පුළුවන් කමක් නේද මේ රූපේ කියන්නේ කියලා අර කටික පිළිකුල් නිමිත්ත තමන්ගේ මනස උපදවගෙන ඒක ආදේශ කරනවා. ආදේශ කරනකොට මේක අත්හැරෙනවා. ඇත්තටම අසුභ භාවනාව කරනකොට ඔන්නෝමයි කරන්නේ. කරනකොට ජීත් එතනින් රළු මත්තම අඩු වුණාම කෙස්ලොම් නේද සම්වස් කියලා බැලුවත් ඇති පිළිකුල දැනෙනවා. එහෙම රළු ටික අඩු වුණාම දැනෙනවා. අන්න එහෙම පිළිකුල් භාවනාව කරනවා නම් හොඳයි කියලා මතක් කරගන්න. ඒක අනිත්‍ය භවනාවක් තියෙනවා. මේ භවනාව ගියන්ට සුදුසුද කියලා තියෙනවා. ගියයි සුදුසුයි. හැබැයි හොඳට එකක් මතක තියාගන්න. තමන් කියන කයට ආදේශ නොකොට බැලුව ගියයික නොසුදුසුයි. එහෙම කිව්ව වෙන මොකද නේ? ළඟේ ඉන්නයි කිය අසුබෙ පෙන්නේ. තමන්ට අසුබෙ නොපෙන්නකොට ගැටෙනවා. අනිත් කෙනාව පිළිකුල් වෙනවා. නමුත් මේකත් ආධ්‍යාත්මික පැත්තෙන් බලනකොට ඉතින් තමන් තමයි තමම පිළිකුල් වෙන්නේ. එතකොට තමන් ලැජ්ජ වෙනවා මිසක අනිත් අය ගාවට යන්නේ නැහැ. මේ අනිත් අයක ගැටෙන්නේ නැහැ. දැන් එහෙම නැති වුණොත් අනිත් අයට ලොකු කරදරේ තුට්ටකට තරහ යනවා. ඔය වගේ ලොකු හානි ටිකක් වෙයි ඒක කරන විදිහට නකොලොත් අපහසුයි. හරියට කරන විදිහට කළාම අපහසුවක් නැහැ. එතකොට හරි ක්‍රමානුකූලව කෙනෙක් ටික ටික අනුවියන්නේ. එහෙනම් පිළිසිදුව තමන් ඉඳගෙන අනිත් අය අපේ පිළිතුර බලන්න එපා. මේ පැත්තත් අජත්තම වහිතව අජත්ත වහිතව. නිතරම වැඩිපුරම කයි පිළිකුල බලන්නේ මේ පැත්තේ. එහෙම බලලා තරාගී මනසක් ඇති වෙන්න පුළුවන් අරමුණු වලට මේක තියලා බලන්නපත්. ඒ විදිහට කරන්න. අර වගේ අසුබ නිමිති සිහි කරලා ඒක මේකට ආදේශ කරනවා බලන්න. ඔහොම කළාම තමයි මේක
හැදෙන්නේ.
අසංග මාර්ගය වගේ දෙයකට දෙනවා කියන තුරු තමයි ඒකේ කෙලෙ හිතන අත්ත්ුක්කංශන පරවම්මන කියලා කියනවා. තම අසස් කරලා අනිත් අය පහත් කරලා හිතන මට්ටමටපත් වෙනවා. ඒකත් මාන්නේ කෘත්‍යය. ඒකත් කරවත් වෙනවා.
ඒක දානතුනේ අර උපාසක සම්මතනේ සෝවන් ළඟ කොහොමද කියාගන්නේ කියලා කතාවක් කරලා තියෙනවා අපේ
හැමෝටම. ඒක ඇත්තද? කම පාසකම්ම කියන්නේ හිතාගෙන තමයි සෝවන් කියන්නේ. මේක කියාගන්න විදිහක් නැත්නම් නැහැ. කට්ටියත් ඔය වගේ දැන් ඔය දාන බෙදන්නේ ඔය වගේ දාහනේ බෙදන්න අර එන්නේ වැඩ කැලලා කකුල කොට දික් කරගෙන හිටියට. අනේ අර බාජරාන වල කකුල පැනුණා. මේ සෝවාන් වෙලාවත් ඉන්න දෙන්නේ නැහැ කියලා. ඒ කාල කියා ගන්න ඕනේ තමයි ඔක තමයි අසුක්කන්දන පරවත්ම නැති ලක්ෂණය. අනිත්‍ය භාවනා වඩන ආකාරය අපි පස්සේ ටිකක් කියන්නේ. එතකොට අනිත්‍ය භාවනාව වඩන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. මේ විශේෂයෙන්ම මේ මෙක්ෂෙන් කියන ලොකු ප්‍රදේශයක් කියන්නේ අපි කියමු කමන්නේ මොකද භවනාවට අදාළ දෙයක් කියන අපිට කතා කරමු. මේ සාසනයේ ප්‍රතිපදා දෙකක් තියෙනවා. සුඛාපටිපදා දුක්ඛාපටිපදා ආපව කරත් දෙකකට බෙදෙනවා. දන්දා විඤ්ඤා කිප්පා විඤ්ඤා අවබෝධය බොහොම ඉක්මන් අවබෝධය අපහසු කියලා. සුඛාපටිපදා ප්‍රතිපදාව සැපයි ඒක දෙකකට බෙදෙනවා මොකද්ද? අවබෝධය බොහොම ඉක්මන් අවබෝධය ඉක්මන් නැහැ. මේ කියන්නේ ප්‍රතිපදා දෙක සතර සතිපට්ඨානයේ ප්‍රවේදය. කායානුපස්සනාව වඩන කෙනා ගත්තාම වේදනානුපස්සනාව වඩන කෙනා ගත්තාම දුක්ඛ ප්‍රතිපදා. චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ගත්තාම සුඛ ප්‍රතිපදා. හැබැයි අපි කෙනාට හිතලා ගන්න බෑ. මම සුඛාපටිපදාවෙන් පටන් ගන්නවා දුක්ඛාපටිපදාවෙන් පටන් ගන්නවා කියලා ගන්න බෑ. කෙනා කෙනාගේ චරිතය මත. අපි කියමු මේ රූපයේ කනගුණ ආහාරයෙන් හැදු රූපේ මෙහෙම බලන්න කියලා කිව්වහම කෙනෙකුට මේ රූපේ ආරම්භය බලලා හිත සමාධි කරගන්න එක හරි අමාරුයි. ඒකයි මේ හිත සමාධියට අපහසුකම හින්දා තමයි දුක්ඛාපටිපදා කියලා කියන්නේ. කෙනෙකුට පුළුවන් ඊටපස්සේ මේ කය ඇසුරු කරන වේදනාව අනුව බලලා හිත සමාධි කරනවා කියන එකත් අමාරුයි. ඒ සමාධියේ ගන්න අපහසුකම හින්දායි ප්‍රතිපදාව දුකයි කියන්නේ. හැබැයි එහෙම අමාරුවෙන් හිත සමාධි කරගත්තට පස්සේ කෙනෙක් ඉන්නවා ඒ අර අපි කතා කරපු ඇත්ත ඇති හැටි බලන්නේ හිත නැමුවත් තේන්නේ. පේනවා අරි දන්දා බින්න හරි අවමාරින් තමයි පේන්නේ. තව කෙනෙකුට හිත සමාධි වෙනවත් එක්කම ශීඝ්‍රව ධම අවබෝධ වෙනවා. ඊගාව එක චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා දෙකක් තියෙනවා. ඒ චිත්තානුපස්සනා ධම්මානුපස්සනාවට කියනවා සුඛ ප්‍රතිපදා කියලා. හිත ඉක්මනට සමාධි වෙනවා මේ ක්‍රමය. හිත ඉක්මනට සමාධි වෙනවා. එතකොට හැබැයි හිත සමාධි කරගෙන තහමක් බලන්නේ හිත නෙමුළුමු කළාම ඒත් තහම පේන්නේ හරිම අමාරුයි. ඒකයි සුඛාපටිපද දන්දාවි. තව කෙනෙක් කියනවා ශීඝ්‍රෝ පේනවා. හැබැයි දුක්ඛාපටිපදාවෙන් ගියා සුඛාපටිපදාවෙන් ගියා දෙන්න මෙන්න එක තැනක හේඳ එක්කෙනෙක්වත් උසස් නැහැ. එන්න ප්‍රතිපදාවේ තියෙන අමාරු කමේ වෙනස විතරයි තියෙන්නේ. දෙන්නම හිත සමාධිය වෙනවා කියන දැන තාවම එකයි. ඒකෙදි අමාරුවෙන් හිත සමාධි කරගෙන ඇවිල්ලා අවබෝධය අඩු කෙනා අවබෝධය වැඩි කෙනෙක් ඉන්නවනම් ඉක්මනට හිත සමාධි කළ අවබෝධය අඩු කෙනෙක් ඉන්නවට වඩා ශ්‍රේෂ්ඨයි. ওই දෙක දෙපැත්තට මාරු වෙලා මෙතනින් ඔහොම කවුද ශ්‍රේෂ්ඨ කියලා තීරණය කරන්න බෑ. තණ්හ චරිතයට රූපෙන් තමයි පටන් ගන්නෙ. විචරිතයට සිතෙන් තමයි පටන් ගන්නෙ. ඒ කියන්නේ භෞතික වස්තුන්ගේ අපේ සිත් අධිනින් ඇවිල්ලා තියෙන මත්තමක් තියෙන කෙනාට හිතේ පැත්ත ප්‍රකට නැහැ. එයා පටන් ගන්න දෙන්නේ මේ රූපෙ පැත්තේ. ලෝකේ සමහර අය ඒක හරි සැහැල්ලුයි. සැහැල්ලුයි කියන්නේ ලෝකේ කිසිම දෙයක් වැඩි අහුවෙලා නැහැ. හැබැයි මනස නිතරම විතරයි ඇදිච්චි සාධකයි. එයාට පුළුවන් හිතෙන් අල්ල ගන්න උපදින උපදින සිත් වලින් අල්ල ගන්න පුළුවන්. එතකොට එබඳු කෙනාට චිත්තානුපස්සනා ධම්මානුපස්සනාව ඒක දික්ටි චෛත්‍යයට තියෙනවා. ඉතින් අපි දන්නේ අපි කොතනද ඉන්නේ කියලා මේකත් කරලා බලනවා මේකත් කරලා බලනවා දෙකෙන් හරියන එකක් ගන්නවා. මම මේක මතක් කළේ රූපේ වේදනා සංඥා සංකල්ප විඥාන කියන ධර්මතා පහේම අනිත්‍යය බලන්න පුළුවන්. මම වෙන භාවනා ක්‍රමයක් කියලා දෙන්න ක්‍රමයකට ආවේ. මේ මොකද ඔය සතර විපල්ලාස අපි කියනවනේ. ඒ කියන්නේ රූපය ගැන නොදන්න හින්දා තමයි සුභ කියන විපල්ලාස තියෙන්නේ. එතකොට වේදනාවේ දුක්ඛ බව නොදන්න කම හින්දායි සැප කියන විපල්ලාස තියෙන්නේ. මේ සිතේ අනිත්‍ය කියන එක නොදන්නා කම නිසා නිත්‍ය කියන විපල්ලාස තියෙන්නේ. සඤ්ඤා සංකාර කියන ධර්මතාවයන්ගේ අනාත්ම ස්වභාවය නොදන්න එකයි ආත්ම කියන විපල්ලාසෙ තියෙන්නේ. ඉතින් මේ අනිත්‍ය කියන එක බලන්න වඩාත්ම සුදුසු තැන බුදුහාමුදුරු තමයි තියෙන්නේ චිත්තානුපස්සනාවේ. සිතේ මොකද නිත්‍ය සංඥාව කියන එක අපිට ජීවිතේට එකතු වෙලා තියෙන සිතක් සිතක් ගන්න ඉපදෙන තියෙන ධර්මතාව නොදන්නවා කියන තැනයි. අපිට මේ රූප ඇති බවට හම් වෙනවා කිව්වට සිතේ තියෙන අනිත්‍යකම නොදන්න කමයි තියෙන්නේ. මොකද අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි අර සිත කරේ ලයිට් කතාව කතා කරනවානේ. අන්න ඒ වගේ එක. දැන් මෙහෙම මේ පැත්ත බලනකොට ඇහැට පේනවා. අපි අනිත් පැත්ත බලනකොටම කෙවුණු සතහනම හිතෙන් අපිට උපදලා පෙන්වන්නේ. මේ හිතෙන් උපන්නේ කිය අනිත්‍ය දකින්න නැති හින්දායි කෙමුණු එක තියනවා වගේ තරකින් අපි රැවටලා තියෙනවා. ওই දෙක එකට එකතු කරුවාමයි බලද්දී හිතදී දෙකම එකම දේ තියනවා වගේ තරකින් දියෙන්නේ අපිට. මොකද නිරුද්ධ වෙන දේ වෙනුවට මනෝමය අ르ගණයි ඌණේ පුරවලා තියෙන ඇති බව. මම කියන්නේ කවදාවත් අපිට මේක විස්තර වැඩි මර කමක් නැහැ නේද? අපිට කවදාවත් පිටිපස්ස පැත්තේ තේින්නේ අපේ. අපිට පිටිපස්ස බලන්න පුළුවන් ද කාටද පුළුවන් පිටිපස්ස පැත්ත බලන්න පුළුවන් කියන කියන්නේ ඉස්සි කෙනෙකුට පේන්නේ. පේන්නේ Tamante ඉස්සරහට කි විතරයි. ඕගොල්ලෝ අනිත් පැත්ත හැරුණොත් ඒ දැන් ඒ වෙලාවට ඒ ඕගොල්ලන් ඉස්සරහා. මම කියන්න දෙන්නවා. දැන් මේ මට පේන්නේ මේ ඉස්සරහා. මට පේන්නේ. මං පිටිපස්ස හැරෙනවා කියලා බැලුවට පිටිපස්ස නෑ මං ඉස්සරහට ඇත්තයි බලන්නේ. අනිත් පැත්ත හැරෙනකොට දැන් මට ඒක මගේ ඉස්සරහානේ. එතකොට මේ පැත්ත පිටිපස්ස. එතකොට අපිට පිටිපස්ස දෙන්න තියෙන කවදාවත් නෑ. අපි මේ පැත්ත බලනකොට ඉස්සරහ පැත්ත බලනකොට පිටිපස්ස පැත්ත මනෝමයෙන් අල්ලලා දීලා තියෙන්නේ අපිට. සිතුවිල්ලකින් ඒ හින්ද පිටිපස්සත් පැත්ත තියෙනවා වගේ සිතුවිල්ලකින් ඉන්න හින්දායි අපිට අහුවක් කියන එක තේරෙන්නේ නැහැ. ඇත්තටම මේ වෙනකොට එහෙම දෙයක් නැහැ. මනසේ තියෙන මේ විතර්කේ නැත්තම් අපි බය වෙනවා. ඔකට හොඳ කතාවක් මම කියන්නම්. මට මතක පොඩ්ඩක් අංකුර දෙවියන් කතාව වගේ තමයි විමාන වස්තුන්ගේ පොතේ තියෙන කතාව. එක්තරා රජ කෙනෙකුයි පුරෝහිත බමුණයි කාන්තාරෙන් කරත් එක නැගලා යනවා. ඇත්තම සිද්ධියක්. යද්දී අමනුෂ්‍යයෙන් මොකද කරන්නේ? දැන් මේ කරත්තේ යද්දී ඒක ඉස්සරහින් මෙයා හරි ලස්සන පාරක් මවනවා. දැන් ඈතින් එන රජුගේ පුරෝහිත බමුණා මේ කච්චේ කරත් නැගලෙද්දී දැන් මේගොල්ලන්ට හොයන්න බැහැ. ඉතරක් නෝ දෙමන් සම්බියක් අහනවා දැන් කොයි පැත්තේ දියන්නේ? රජුගේ තුන මේ ලස්සන්ට කස්රවිල තියෙන හරි හෙවණ තියෙන පාරයන් අප මේ කාන්තාර පාරයන් නෝන්නේ කියලා හෙවණ තියෙන පාරට හරවල යනවා. දැන් පාරේ යනකොට ටිකක් වෙලා පිටිපස්සේ කච්චේට පෙරන් දැන් ඉස්සරහට පාර පේනවා. පහුවෙන පාර නැතිලා. කොට්ටිය කෑ ගහනවා අඬනවා. අපි අමනුෂ්‍යෙකුට අහු වුණා, අමනුෂ්‍යෙකුගේ මායාවකට අහු වුණා. ඉදිරියෙන් ඉදිරියෙන් පාර පේනවා. පහුවෙන එක නැතිනවා කියලා. ඇත්තටම මායාවක නවන එකේ ස්වභාවය ඕක. එහෙම තියෙනවා. ඒව නෙමෙයි. ඉදිරියෙන් පිටිපස්සේ දෙපැත්තම පාරවල් තියෙන්නේ නැහැ කොහෙවත්. කිසිම තැනක නැහැ ලෝකේ. ඈ එතකොට ඇත්තම සිද්ධිය ඕක. මේගොල්ලෝ කොහොම බය වෙනවා. ඊට පස්සේ මේ පාර කෙරෙහිම ගෙහිලා අමනුෂ්‍යගේ විමානයකට තමයි වැටෙන්නේ. ඊට පස්සේ යා ගොඩාක් කතාව දිගට තියෙනවා. යා ආයතනයට ගෙන්න ගත්තේ ඇයි කියන එක මම මේ ලෝකෙන්නකොට මෙහෙම මෙහෙම දෘෂ්ටි අරගෙන හිතේ ඒක විපාකයට මම හිතියේ මේ ලෝකෙට ගෙන්නලා කියන්න මෙහෙම දෘෂ්ටි ඇති කරගන්න එපා, මෙහෙම අකුසල කරන්න එපා, අහවල් ගමේ අහවල් නමින් මම හිතියේ ඒකට ලෝකය පිළිගන්න නැත්නම් මෙන්න මේවා සාක්ෂි කියලා මෙයා කියනවා කියලා මේවා කියන්න කියලා ඔය ටික කියලා පයින් දෙන්න තමයි මේ දෙන්න ගන්න. මම මතක් කරුවේ ඇත්තටම ඇත්ත තමයි ඉදිරියෙන් ඉදිරියෙන් දින එක පේනවා පිය පහුවෙන පහුවෙන එක දැකෙන එක. නමුත් ඒක එකපාරටම වුණාම නීවරණ සහිත මනසකට ඕක අත්විඳගත්තු බය වෙනවා. අපිට අද ඇත්තම සිද්ධිය තමයි ඉදිරියෙන් ඉදිරියෙන් යන ටික පේන පිටපස්සෙන් පිටපස්සෙන් යන ටික ඉතුරු නැතුවම ඇකලා යනවා. නමුත් අපේ කෙලෙස්හගත මට්ටමේ දුවේ මට්ටම දැමුණොත් අපි පුදුම විදිහට බයයි. මේ අඩුව පුරවලා තියෙන ඉදිරියට යනකොට මැකෙන මැකෙන එක ඇති බවට පෙන්වලා තියෙන මනෝමය. ඔගලන්ගේ හිත සමාධිගත වුණොත් ඔගලන්ට තේරෙයි හතර මේවා නිරුද්ධ වෙලා කියලා සම්පූර්ණ ශුන්‍යතාවයක් දැනෙන්නේ ඉදිරියෙන් පේනවා කියන ටික විතරක් මේකදී. ආපහු අනිත් පැත්ත බලනකොට මේ පැත්ත පිටිපස්සක් නැහැ හැංගෙන්නේ. ඒ ටික මැකේ ඉදිරියට එන්නේ. කොහොම ඔය වගේ මේ අනිත්‍ය දකිනකොට නිත්‍ය සංඥාව පැහැදලා ශුන්‍යත චේතු විමුක්තිය ඇති වෙනවා. මම අද චේතනත් කියලා පොතක් කියලා නැහැ කියලා ඇති. එතකොට අපිට මේකට පුළුවන් නම් තව මේ අනිත්‍ය කෙනෙක් කෙනා කෙනාගේ මත්තන් වලට බලන්න ක්‍රම ගොඩායි. ඇති වස්තුවක විපරිණාම බව බලන්නත් පුළුවන්. එහෙමත් අනිත්‍ය තියෙනවා. තියෙන මේසේ කැඩිලා බිඳලා වෙනස් වෙලා බලන්න පුළුවන්කමත් අනිත්‍යයි. ඒ ස්වરૂපේ හිත පැත්තෙනුත් අනිත්‍ය බලන්න පුළුවන්. ඒක තමයි වඩාත් වේග. මේ පැත්තේ මිනිස්සු බලුවහම තමයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා චින්තනකල දකින්නේ. අනිත් එක තමයි මම කියන්නේ අපිට පුළුවන් නම් අපි අර ආනාපාන සතිය වඩලා රූපේ ගැන බලුවනේ. දැන් මම කියනවානේ මේ සප්පිනිමිති තියාගෙන කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කෙස්ලොන් නේද ධම්මස්හර තියෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ මේකයි අසුර කරගොස් තියෙන ගල ටික බලනවා කියලා. ඔය වෙනුවට තව කෙනෙකුට පුළුවන් නම් මේක කරලා බලන්න. සති මිනිත්තු හිත තියාගෙන හිතට එන සිතුවිලි අනිත් බලන්න. එන සිතුවිලි අනිත් බලන්න. මොනවා හරි දෙයක් අත්තු සිත්හි වුණොත් හොඳට සිහියතු නොනැතුව ඒකේ විස්තරයක් නැතුව සිතුවිලි වැළවසින් යන්න නොදී මේ සිතුවිලි තනිකරින් මේ සිතුවිලි තනිකරින් එකතර කියලා තිබෙනකොට ඒක gedara wala gedara ඇත්ත වෙලා යන්න දෙන්නේ නැතු මේක සිතුවිල්ලක් නේ කියලා හඳුනා ගන්න මේ සිතුවිල්ල තනිකයයි සිතුවිල්ල තනිකයයි කියලා බලන්න. හරිද? මෙන්න මෙහෙම බලන්න පුළුවන් නම් මේ අනිත්‍ය බලන්නේක මුදාහක් වේවා කිව්වොත් ඒකයි සුඛාපටිපදා කියලා කියන්නේ හිත මුන්ද සමාධි වෙන ක්‍රමයක්. සතිපට්ඨාන සතියේ කියලා තියාගෙන උපදින උපදේ සිතුවිලි අනිත්‍ය බලන්න. හැබැයි එක කාරණාව මේක උපායක් හිත සමාධි කරගන්න මිසක දැන් ආමුදුනේ හරි ශෝක තනකට ආව අරමුණු කිසි නැති තනකට ආව කියලා එහෙම ගන්න පැහැදිලි තනකට නෙමෙයි. ඔය ටික පෙන්වන්නේ මොකද? එහෙම හිත සමාධිගතව දැන් ආය රූපෙ දිහා බලන්න. එතකොට රූපය ඇත්ත පේනවා. කියන තැනකට එන්න. එතකොට නිවර්ණ ධර්ම දුක් කරගන්න ඒක. ඔය අනිත්‍ය බලනකොට ක්‍රම කීපයක් තියෙනවා. සත්‍යෙන්නේ තියාගෙන මුලින් අනිත්‍ය බලනකොට එක එක දේවල් සිහි වෙන දේවල් අනිත්‍ය බලන්න වෙනවා. කොහොම කාලයක් බලනකොට සිහි වෙන ගතිය ආගෙනවා. සිහි වෙන්නේ නැහැ. සිහි වෙන්නේ නැති වුණාට ඊට පස්සේ වටපිටාව තියෙනවා වටපිටාව ඇති බවට තේරෙන ගතියක් තියෙනවා. දැන් මේක හිතට දැනෙන විතරකේ කියලා අනිත්‍ය බලන්න පුළුවන්. සිහි වෙනවා දැනෙනවා ඊට පස්සේ ඒකත් නැකෙනවා මේ වටපිටාව ගෙවල් දෙන්න නැහැ නැස්තක වහගත්තාම මේ වටපිටාව ඉන්න බව තේරෙන්නේ මේකද විතරක් මේකද නැකෙනවා ඊට පස්සේ තමන්ගේ කය ඇති බවට තේරෙනවා මේ ඈතින ටික ටික ළඟට එනවා ඊට පස්සේ සත්‍යෙ මිත්‍යාගෙන මේ කය තියෙනවා කියලා තේරෙන එකත් අනිත් බලනවා බලනකොට මේ අත් පය කකුල් ඕවත් නැකෙනවා ඊට පස්සේ හැංගෙනවා රූපේ නැ තමන් ඉන්නවා කියන හැඟීම ඉතුරු වෙනවා. මේ මම කියන හැඟීම අනිත්‍ය බල බල හිතවටන්න පුළුවන්. ඔන්න ඔය මට්ටමට ආවම මේ සත්‍ය නිමිත්තයි තමුනේ දෙන්නේ නැහැ ඉච්චිටි කනක තියෙනවා. මේ කිසියම් දෙයක් නැතුව විශාල ශුන්‍යතාවයක් මේ සමාධිය ලක්ෂණය මිසක් අපි මාර්ගඵල ලැබුවා එහෙම නෙමෙයි ඈ. මේ අපි කරගෙන ආනේ ඒකට. ඔය මත්තම කරනකොට තමයි ඔන්න හොඳට සුදුසු රූපය ඇතිවීම පටිච්ච සම්පදාය තුන් කාලෙට හිතන්න මම කිව්වේ. මේ දැන් නාම රූප දෙක බලව පටිච්ච සම්පදායේ තුන්පන්ති ඥානෙ අපරන්තේ ඥානෙ කුබ්බන්ත අපරන්ත ඥානෙ ඇතිවෙන හොඳට හිතන්න. ආයෙත් හිතලා මේ සති නිමිත්ත හොඳට බලන්න. තාම දහම හිතන්න සිහිය එකඟ කරගන්නයි අපි උත්සුකයෙන්. හරියට හිත එකඟ වෙනකොට සත්‍ය නිමිත්තයි පුද්ගල භාවයයි ඔක්කොම එකට වෙනවා. මේව ඔක්කොම මැකලා දෙද්දී නිහඬ සාවයකට ඇවිල්ලා. ඒ තරමට එනකම් ওই දකින අහන දේවල් වල පැටලලා ඉන්නපක් හිතම දෙක. එතෙන් ආවට පස්සේ ඒක අල්ල ගන්න එපා. අර වගේ පරිසම්පදින් ගේ හොඳට ප්‍රකට වෙනවා මේ දහම සැක නැතුව Tamanta පේන මට්ටමට එනවා. ඉතින් ඒ වගේ සමාධියකට එන්න පුළුවන් ওই රූපේ දිහා බලලා කොහොම හෝ වෙලා නාම ධර්ම පැත්තට ඇවිල්ලයි හිත සමාධිය වෙන්නේ. ඉතින් මේ කෙනෙක් නාම ධර්මයෙන් අල්ලගත්තාම ඒක ඉක්මන. ඉතින් ඒ හින්දායි මේකේ පොඩක් දිග එකපාරක් හා දිගපාරක් කියන එක තියෙන්නේ. නමුත් එකම තැනටයි එන්නෝනේ අන්තිමට දෙන්නම ගන්න තියෙන එකම වැඩි. ඉතින් ඔහොම ආනිති බලනවා නම් වඩා හොඳයි කියලා කියනවා. සෝවන් ඵලයේ සාකර ගැනීමට භාවනාව අවශ්‍යද? එය නෝන බ්‍රෝ ධර්ම දේශනාවකින් තව විමල දීපාරණයක් වෙනවා. සෝවන් වෙන්න භාවනා කිරීම අවශ්‍යමයි. හැබැයි මේ භාවනාව ප්‍රඥාව නෝන මත කෙටි දීර්ඝ වෙන්න පුළුවන්. හරිද? අපි ඔකට කියනවා සර මේ උද්ගලිතඤ්ඤ විපරිතඤ්ඤ පදපරණය කියලා පුද්ගල හතර දෙනෙක් තියෙනවා. කවදාවත් බණ අහලා මාර්ගඵල ලබන්නේ නැහැ. කල්යාණ මිත්‍රයන්සල සද්ධර්ම ශ්‍රවණය කියන ටික විතරයි ලැබෙන්නේ. ශනිකව සමන්තුල සීලය හදාගෙන ශනිකව නුවණින් බලන කම වේගවත් කම නිසා ඒකත් භවනාව කියන්නේ. ඒකේ කාලපරාසය ඊතාසියෝන් හා ඊතාදික් වීම විතරයි කියලා කියන්නේ. අරය නුවණ ජවයේ වැඩි හින්දා ඒ ඇහෙන පදයක් සමගම කය වචන දෙක සංවර වෙන නුවණින් ඊට අනුවම හිතලා හිතපු හින්දායි සමන්ත මේ ධර්ම අවබෝධ වුනේ. එතකොට යා භවනා කළාමයි තමන් දැක්කේ. යෝනි සමන්තිකාරයේ ධර්ම දාන ප්‍රතිපත්තිය කියන දෙක තමන් තුළින් පිරුණ හැබැයි ඒක ඉක්මන. විපරිතඤ්ඤ කියන කෙනාට අහලා ටිකක් වෙලා ඒකට තව ටිකක් ටිකින් ටික හිතලා තව ටිකක් වැඩි වෙලාවක් හිතන්න ඕනේ. හිතුවහම ඔන්න ඒ කාරණාව එයාට තේරෙනවා. සෝවාන් වුණා කියනවා. මේක පුද්ගලයා හොඳට අහලා තියෙනවා. දන්නවා. නමුත් මදි. මෙයා නැවත නැවත අහා තව තවත් ටිකක් හිතන්න වෙනවා. හිතනකොට තමයි තේරෙන්නේ. තුන් දෙනාම තමන් තුළින්ම මේක හිතලමයි දැකලා තියෙන්නේ. ඒ හිතීමේ වේගවත්කම අඩු වැඩිකම තියෙන ඔය හිතනවා කියන එක තමයි යෝනිසෝමනසිකාරකේ භාවනාව කියලා කිව්වේ. ඒ හින්දා හැමෝම භාවනාවක් කරලා ඉතුයි කියලාමයි කියන්නේ. ඉතින් අපිට අර වේගවත්කම නිසා බණ අහනකොටම රහත් වුණා වගේ කියලා තේරෙන්නේ. බණ අහනකොට රහත් වෙන්නේ නැහැ කියන්නේ එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වචන ටික කියන එක විතරයි තියෙන්නේ ඔක්කොම ටික සුවාන් වෙලා. අර දැන් හොඳ ඔහොම අර්ථ දක්වනවානේ. සෝතාපන්න කියන්නේ මොකද්ද? සෝත කියන්නේ කන, ආපන්න කියන්නේ පැන්න. සෝතාපන්න කියන්නේ කනට ඒ වචන පැමිණීමම සුවාන්. මම දැන් වර්තමානයේ ඒක අර්ථ දෙන්නේ මම දහම එහෙම එකක් නැහැ. එතකොට ඉතින් අපි කියන්නේ මැස්සොත් මදුරෝ සෝතාපන්නයි කියලා. ඒක කූගාගෙන කනට එනවනේ. ඉතින් නමුත් ඇත්තටම සෝත කියන කෙනා ධර්මස්සෝතේ ආපන්න කියන්නේ පැමුණා දහම් නදියට ධර්මස්සෝතේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණීමට සෝතාපන්න කිව්වා මිසක ධර්මස්සෝතේට පැමුණා කියන අදහසින් සෝතාපන්න කිව්වා මිසක කනටාවා කියන අදහසින් සෝතාපන්න කියන්නේ නැහැ. ඉතින් ලෝකේ මේක නොදන්නකොට අම්මෝ හරි ගැඹුරු වචන හරි අලුත් අර්ථ කියලා හිතන්නේ. නමුත් මේ පද ප්‍රතිවලින් කියන්නේ අධර්මයන් මිසක ධර්මයක් නෙමෙයි කියලා තේරුම් ගන්න ඒකටයි මම කියන්නේ. සෝත කියන වචනේ කනටත් කියනවා ගංගාවටත් කියනවා කෙලෙස් වලටත් කියනවා ධර්මයටත් කියනවා ඈ කෙලෙස් සෝතස් කියලා කියනවා ධර්ම සෝතස් කියලා කියනවා සෝතස් කියලා කියන්නේ ගලාගෙන පහිනවා නදිය එතකොට කෙලෙසුත් ගලාගෙන බහිනවා, ධර්මයක් ගලාගෙන බහිනවා. සෝතාපන්න කියලා මෙතෙන්දී කියන්නේ ධර්ම සෝතයට කරනවා, තහන්න දීට කරනවා. දින වචන නදී චිරක් නදී චිරං වහතු කියලා කියන්නේ ජිනේන්ද්‍රන් වහන්සේගේ සද්ධර්මය නැමති නදී බොහෝ කාලයක් මුළුල්ලේ දුවේ ගලාබසිත්වා කියලා කියන්නේ. අනේ නදියට පැමිණීමට කියනවා සෝතාපන්න කියලා. ඒ නිසා මේ හැමෝම ධර්මයේ නුවණින් බලලම දැකලමයි විදි සම්පන්න වෙන්නේ. අර කාරණා හතර සම්පූර්ණ වෙන්නම ඕනේ මේ සාමකයන්ට. කල්‍යාණ මිත්‍රයෝ සත්‍යවත්වයේ සර්වමඟම යොමුසිකාරය කියන ටික ඕනෙමයි. ඒක එක්සෙන්ක විචකයි මෙතෙන් තියෙන්නේ.
අදම දීතම් සම්බන්ධමේ භාවනා කරන අවසන් ප්‍රශ්න ශරීරයේ තියෙන වේදනාවක් ඉස්සරහදී පුරාලේ වළඳන වේදනාවක් කරබැලා වේදනානුපස්සනා වඩන්නේ කෙසේදයි පහදා දෙන්න.
ඇත්තටම වේදනානුපස්සනාව හරියට බලනකොට වේදනාවට ද්‍රව්‍ය කారణ ඇඳෙන්නේ නැති විදිහට වේදනාවට විතරක් හිත යොමු කරලා හිත ඉලක්ක කළ වේදනාව කියන ගතිය විතරක් තනි කළා ගන්න එකට තමයි වේදනානුපස්සනාව කියන්නේ. උදාහරණයක් ඇටට ඔළුවේ හරි බඩේ හරි කකුලේ හරි වේදනාව වෙනවා නම් කකුලේ වේදනාව ඔළුවේ වේදනාව බඩේ වේදනාව කරගන්න නැතුව ඔළුව කකුල බඩ වේදනාවට ඇඳෙන්නේ නැති විදිහට වේදනාව කියන ගතියට විතරක් හිත සියුම් කරන්න. වේදනාව විතරක්ම අල්ලගෙන මේ ස්පර්ශ නිසා මේ වේදනාව ඇති වෙලා තියෙනව නේද? ස්පර්ශයෙන් තියෙනකොට වේදනාවක් ඇති වෙනව නේද කියලා බලන්න සිහි ඇතුවම වේදනාව විඳින්න පුළුවන්, විඳින්න පුළුවන් චුට්ටක්වත් හෙල්ලෙන්න කරන්නේ නැහැ. හැබැයි මේ වේදනාව කකුලොමොත් කකුල අහකට නොගෙන ඉන්නවා කියන එකක් නම් බෑ. වේදනාව ඔළුවේ එකක් වුණොත් ඔළුව අත ගන්න නැතුව ඉන්නවා කියන එකක් නම් බෑ. වේදනාව අතේ වුණොත් නම් අතේ හැට මෙහාට කරලා වේදනාව අයින් කරගන්න හදනවා කියන එක නවත්තන්න බෑ. අතට ඇඳන් නැතුව ඇති වෙනකොට මෙහෙම වේදනාව හරියටම හිත සියුම් කරලා වේදනාව කියන ගතියටම විතරක් හිත තබන්න. එතකොට වේදනාවට අත් නැහැ, අත්වලට වේදනාවක් නැහැ. වේදනාව තියෙයි අත නැහැ. මෙන්න මේ වේදනාවට හිත යොමු කරලා හිත හරියටම සීමා කරගන්න. ස්පර්ශයෙන් සමේ වේදනාවක් ඇති වෙනවා නේද? ස්පර්ශයෙන් ඇති වූ වේදනාවක් නැති වෙනවා. ආය දැනුට ආය තියෙනවා. ආය දැනුට එනවා. ඔහොම හිතනකොට වේදනාව කියන එක එල්ලෙන්න පෙළෙන්නත් ඉවසන්න පුළුවන්. ඊගාට ඒ වේදනාව ටික 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 දැනෙනවා. වේදනාව කියලා එකක්ම තියෙනවා නෙමෙයි කියන හොඳට පේනේ අවස්ථාවට ඒ වේදනාව නැතුව දැන් ආය කවුද ගන්න. ඒක හොඳට තියෙනවා. වේදනාවේ අරියක් තියෙනවා.
අපේ ආධුනේ භාවනා කරන අවස්ථාවේ මහරු ක්‍රියාව වුණනකොට යම් ආකාරයකින් ඇති වෙන වේදනාවකදී ඉරියව් වෙනස් කර ගැනීම පිළිබඳ ගැටුවක් තිබුණා.
නෑ, ඇත්තටම එහෙම ඉරියව් වෙනස් කර ගැනීම පිළිබඳ ගැටලුවක් නෑ. කමතහන වෙනස් කර ගන්න නැතුව ඉරියව් වෙනස් කර ගන්න. සත්‍ය නිමිත්තෝ අපි කියමු බුදු ගුණ හෝ අසුදේ හෝ මරණය හෝ මෙහෙ කරනවා නම් සත්‍ය නිමිති තියා ගන්නවා. ඒ සත්‍ය නිමිති මෙහෙ තියා ගන්න අපහසු නම් කය හෝ කකුල හෝ අත්මේ ඉරිය උපදක් වෙනස් කරගන්න, වෙනස් කරගෙන සතිනිමිත්ත මේ තියාගන්න. මේ මුල් කාලේදී අපහසුයි, කකුල අතපය ටිකක් දිගරන විනාඩි 5ක් විතර ඉඳලා ආයෙත් අකුලකන භාවනා කරනවා. ඊට පස්සේ ටිකක් වැඩි කියලා ඉන්න පුළුවන්. ආයෙත් විනාඩි ඔහොම අපහසු විතර පය ගන්න කින්න මට්ටමටම කය හුරු වෙලා හුරු වෙනවා. ඕකයි කය එකපාරටම දර දඬුව තියාගෙන කරන්න ගියාම මේව ලොක් වෙනවා. ඒවාදී ඉස්තිරිතාලෙත් දැන්. ඇත්තටම එහෙම වෙලක් තියෙනවා. ඉතාලෝට ගිහිල්ලක් තියෙනවා. ඒ බලෙන් කරන්න ගියා. ඒ මොන නැහැ, එහෙම දුක් කරගෙන කරන්න එපා කියලා මම කියන්නේ. කයේ නෙමෙයි දෝෂෙ තියෙන්නේ හිතේ. හිත අල්ලගන්න කයට විවේකයක් දෙනු ආයෙත් අරගෙන උපාය තියෙනවා. කාලයක් තියෙනවා හිත හුරු වෙනවා, හිතේ නිවර්ණ ධර්ම අඩුවෙන්න මේ කයෙන් තවසක් වුණත් ඉන්න පුළුවන් මට්ටමට එන මට්ටමට ගන්න පුළුවන්. ඒ හින්දා එහෙම මාරු කරගත්තට කමක් නැහැ. බුදුහාමුදුරු පනවල තියෙන්නේවත් එහෙමයි. දහවල් කාලේ ඉඳගනිමින් සක්මණෙමි භාවනා කරන්නේ පෙර යම ඉඳගනිමින් සක්මණෙමි මධ්‍යම යම සිංහ දෙවියන් සිටින ආයි පස්තිම යම ඉඳගනිමින් සක්මණෙමි භාවනා කරනවා කියලා එහෙමමයි පනවල
තියෙන්නේ. ඔබ අපේ හඳුරන්නේ මේක දීර්ඝ ප්‍රශ්න තුනක් තියෙනවා.
ඒක නියුමක්
සංග්‍රහය. මම මානසිකාරයේ මේ ඉන්ද්‍රිය මුල් කරගෙන මානසිකාරයේ නොදරිම සත්‍යය දික්කේ දැන ගැනීම තමයි පළවෙනි ප්‍රශ්නේ.
අපිට අම්මා ළමයාගේ ආශිති ගොඩක් වගේ දී දුටු විට දැනේ හැගේ එතෙන්දී මානසිකාරය නොකෙවේ. ඒ කනුවල වෙන්නේ හිතෙන් තියෙන කෙනෙක් සක්කාය විචේ දෙනවා. මෙතන ප්‍රශ්න දෙකක් ඈ සක්කාය විචේ දෙන එකක් මේ හිතේ දිටමත්තක් කියන එක සිද්ධිය වෙන එකක් ඈ අපි මෙහෙම කියන්නේ. ඇහැට පෙනෙන මට්ටමට නෙමෙයි දිත්තේ දිත්තමත්තන් කියන්නේ ඇහැට පෙනෙන මට්ටමේ ඇත්ත තමයි ඒක. නමුත් ඒක අපේ ජීවිතයට දැනෙන්නේ නුවණක් හරහායි. අපිට දිත්තේ දිත්තමත්තන් කියන දැන ලැබෙන්න නම් මේ තේනවා කියන රූපේ වර්ණ සතහනක් කියන කම තියෙන්න ඕනේ. මේ තුල කාම භාණ්ඩ සත්‍ය පුද්ගල මනුස්සෙ ඉන්න බෑ. චිත්‍රයක් කියන නුවණ තියෙන්නත් ඕනේ. ඒකද එහෙම නොතිබීම ඇහෙන් බලපු නිසා නැත්නම් මේ සිතේට යොමු කරපු නිසා එහෙම නොතිබීමයි පේන්නේ කියන එක වෙන්නත් ඕනේ. ඇහෙන් උපද්දලමයි බලන්නේ කියන එකක් වෙන්නත් ඕනේ. ඉතුරු නැතුව නැති වෙනවා කියන එක වෙන්නත් ඕනේ. එහෙම නොතිබීම හතරම ඉතුරු නැතුව නැති වෙනවා කියන එක වෙන්නත් ඕනේ. අවස්ථාවට උපදවාගෙනයි බලන්නේ කියන එකත් වෙන්නත් ඕනේ. ඉපදුම එක ශුන්‍යතාවයක් වෙනවා. ආය ඇලෙන්නේ කියන දෙයක් හාත්පසක ජීවිතේ ද්‍රව්‍ය කරනවා මොකුත් නැහැ ඒක. ඔන්න ඔය මට්ටමට උනොත් දිත්තේ දිටවත්ත. පෙනෙන්න පෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුව නැති වෙනවා. හැබැයි දැක්කේ ගහකොළ කියලා එකක් වෙන්නේ නැහැ. ගහකොළක් දැක්කොත් පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුව නැති වෙන කෙනෙක් වෙන්නේ නැහැ. දකින්න පෙර තිබ්බ තියෙන දේ දැක්කේ දැකපු දේ තියෙනවා තමයි තියෙන මට්ටම තමයි ගහකොළක් පුද්ගලයේ රන් දෙදී මුතු නැති දකින්න වෙන්නේ. දැක්කු තියෙන තේම. දිත්තේ දිත්තමත්තන් කියලා කිව්වේ වර්ණ සතහනක් මේ රූපේ ඇත්ත ඒකමයි. මේ තේනන දේ අල්ලන්න බැහැ කියන නුවණක් එන්නේ. මම අර කතා කරලා තියෙනවා නේද? අපි නැටි දිත්‍යයක් කියනවා. දැන් දිත්‍ය හඳුන් තියෙන මොකෙන්ද? නැට්ටේ හරි දිත්‍යේ හරි කියමුකෝ. හරි. ඔය සිහින්කින් හතු දිත්‍යයේ විශාල චිත්‍රයක් අඳිනවා. ඉස්තිම වැහැක් දැන් ඇහැට බැලුවොත් ඕගලන්ට බිත්තියේ සිමෙන්ති බිත්තිය පේනවද? සිමෙන්ති බිත්තිය පේනවද? දැන් මොන සිමෙන්ති බිත්තියම පේනද? විශාල චිත්‍රයක් අඳිනවා කියල. ඇහෙන් බැලුවොත් මොකද පේන්නේ? චිත්‍රය. දැන් බිත්තිය පේනවද? ඇල්ලුවොත් චිත්‍රය හුවෙනවද? අහුවෙන්නේ? අහුවෙන දේ පේන්නේ නැහැ, පේන දේ අහුවෙන්නේ. ඒ වගේ මේ සතර මහා ධාතු චින්තන විශාල චිත්‍රයක් මේ තියෙන්නේ. හරි මේ චිත්‍රය ඇදලා. දැන් මේ පේන චිත්‍රයේ පවතින ධිට්ඨිය පේන්නේ අපිට. චිත්‍රයේ හැබැයි අල්ලන්න ගියත් අහුවෙන ධිට්ඨි චිත්‍රයක් වෙන්නේ. ඔන්න ඔය ගැටිය තේරෙන්න ඕන ඔයගලන්ට. එහෙම තේරුනහමයි පෙරණ තිබීම හට නිතර නැතන තියෙනවා කියලා කියන්නේ ඒක තමයි ධිට්ඨි චිත්තමත්කම කියන්නේ. එහෙම නොදන්නකොට මේ පෙනෙන රූපය වර්ණ සතහන ඇත්ත නොදන් ඔය ඒ දිට්ඨි දිට්ඨිමත ඔක තමයි ඇත්ත. ඕකේ ඇත්ත නොදන්නා කම නිසා පුද්ගලයේ කියලා ගන්න කමට කියන දික්කය කියලා සක්කාය අරබ්ය තියෙන දික්කයට කියන සක්කාය දික්කය. සක්කාය කියන්නේ රූප උපාදාන ස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන උපාදාන ස්කන්ධයට නම තමයි සක්කාය. ඒක සත්‍යයේ පුද්ගලික ආත්මයක දකින එකට කියන දික්කය කියලා. මේ රූපයේ සත්‍යය කියලා දකිනකොට සක්කාය දික්කය. සක්කාය වෙන එකක්, දිට්ඨිය වෙන එකක්, සක්කාය ආරම්භය වැරදි දැකීමට සක්කාය දිට්ඨිය කියන්නේ. තේරෙන්නේ? ආස්වාදයේ වෙන එකක්, දිට්ඨිය එක වෙන එකක් මේක හොඳයි කියලා මේ දිට්ඨිය මේ ආස්වාදයේ දකිනකොට ඒකට අස්සද දිට්ඨිය කියලා කියනවා. එවැනි දිට්ඨිය එක එක විදිහට තියෙනවා. මෙතනදි සක්කාය දිට්ඨිය ගන්නේ දිට්ඨි ගොඩාක් තියෙනවා. මේ දිට්ඨි 300 ගානක් තියෙනවා. එයින් එකක් විෂයාකාර සංකාය දිට්ඨිය. පසලොස් ආකාර සාසව දෘෂ්ටිය, පස්සාකාර උච්චේ දිට්ඨිය, 25 ආකාර අස්සද දිට්ඨිය, 20 ආකාර සංකාය දිට්ඨිය වගේ දිට්ඨි කාන්තාරයක් තියෙනවා. ඒකෙන් එකක් විතරයි අපි ඔය හැමදාම කතා කරන්නේ. ඉතින් එහෙනම් සක්කාය අරණ්‍ය තියෙන දිට්ඨියද සංකාය දිට්ඨිය කියන්නේ කියලා. තවත් එකක් තියෙනවා. ඒක තියෙනවා. නාමයේ තුක මේ කුණු කිටි ප්‍රශ්න යොමු කියන්නේ නාමයේ තුක දෙක අන්දයට නැගිලා කියලා මෙන්න අප ගන්න ආකාරයෙන් වෙන මේ කාය තුලට උපදේති බෙදගත් විඥාන විඥානය කාය ආව රූප දෙකක් දුවන අපිට ඉතිරියක් සිදුවෙන්නට විඥානතර කරන්නේ ඇත්තට ඇඟිල්ලක් සොලෙන්නේ විඥානතර කරන්න බෑ මේ දෙකේ වැඩ කටයුතු එකටමයි වෙන්නේ හැබැයි නුවණට වින් කරගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ දුස්තර ක්‍රියා කරපු හැටි අහලා තියෙනවද ඔයගොල්ලෝ අහලා තියෙනවද කියන්න බලන්න බුදුහන්සේ පොදු දුස්කරත්‍ය තේරෙනවට මොනවද හෑ නියු බුදුහන්සේ දුස්කරත්‍ය කියන්නේ නැහැ කළා බුදුහන්සේ කරපු දුස්කරත්‍ය තමයි මේ ලෝක කිසි කෙනෙකුට කරන්න බැරි එක සිතේ එක සෙනික එක චිත්තක්ෂණයක එකට උපදින ධර්මතා පහක් වෙන් කරලා තියෙනවා ඒක තමයි දුස්කරත්‍ය කියන්නේ කෙනෙකුට කරන්න බැරි සම්මා සම්බුද්ධයන් වහන්සේ නමකට විතරක් කරන්න පුළුවන් අපහසුම දේ තමයි මොකද්ද? එක චිත්තක්ෂණේ අපුබ්බං අචින්නම් පෙරපසු නැතු එක චිත්තක්ෂණේ එකට උපදින රූප වේදනා සංඥා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහ වෙන් 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 කරලා තියෙනවා. ඔක තමයි බුදුහාමුදුරුවෝ දුෂ්කරකම් කියලා කියන්නේ මතකද? එතකොට අරකකලේ බෝසතාණන්ටනේ ඒක නෙමෙයි මම හැදුවේ. අද බුදුරජාණන් වහන්සේ කරු දුෂ්කරක්ක ඒ නිසා මේ ඇහිලක්ක තොතනන්න බෑ නාමධර්මයන් බලන්නවත් හැබැයි මුවනට විකල්ප දැනගන්න පුළුවන් මේ ඇඟිලි පහ එකටම දිගහැරලා එකටම අකුලන්නේ වෙන වෙනම හැබැයි මේක එකටම අකුලලා එකටම දිගහැරියට මෙතන මාව කොට ඇඟිල්ල කියලා තියේ කියලා මේ ඇඟිලි පහ වෙන වෙනම විස්තර කරලා අපිට දැනගන්න බැයිද ඈ එතකොට ඒ විස්තර වලින් යුක්ත ඇඟි දිගහැරලා නැමෙනකොට විස්තර ටික ඔක්කොම තියෙන වෙනම අරගෙන තියෙනවා ඒ ඇඟිලි ටිකයි නැමෙල දිගහැරලා තියෙන කියලා මොන ගන්න බෑයි පුළුවන් නේ මට ඇඟිලි ටික නම් මතක නැහැ ඒක මාව කොට ඇඟිල්ල මේක දබර කිල්ල මැද කිල්ල ඒ මේක සුල කිල්ල මැද කිල්ල සුල කිල්ල වැදගිල්ලට කියලා නම ලැබුණේ සුලංගිල්ල කියලා කිව්වේ නැදගිල්ල කිව්වේ දබරගිල්ල කිව්වේ මෙහෙමයි පාපතගිල්ල කියලා කිව්වේ මෙහෙමයි කියලා වෙන වෙනම විස්තර ටික අපි ඉගෙන ගන්න තියෙන හැබැයි මෙයා වෙන වෙනම නමුන්නේ නැහැ වෙන වෙනම දිගහැරුන්නේ නැහැ එකට නැමෙල එකට දිගහැරියට පස් දෙනාගේ විස්තර එකටම තිබිලා එකටම හැකුණාද නැහැ විස්තර ටික දැනගන්න වෙන වෙනම වෙනවනේ ඒ වගේ ස්කන්ධ පංචකම එකට ඉදලා එකට නිරුද්ධ වෙන්නේ ඇති නමුත් එතන ඉන්න වැදගිල්ල එදනේ මාවුටැඟිල්ල මාවුටැඟිල්ල කියන්නේ මේකයි කියලා විස්තර දැනගන්න පුළුවන් රූපය කියන්නේ මේකේ රූපය ඇතුළේ තියෙන මෙහෙම දබරගිල්ල කියන්නේ මේකේ දබරගිල්ල ඇතුළේ තියෙන දබරගිල්ල කියන්නේ නම හැදුනේ මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර දැනගන්න පුළුවන් වේදනාව වේදනාව කියන්නේ මෙහෙමයි සංඥාව වෙන වෙනම දැනගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් ස්කන්ධ පංචකය හටගෙන ඉඳනකොට ඒ පිළිබඳව හොඳ විස්තර ටිකකුත් නොහැදී නේ එහෙනම් ඒ ස්කන්ධ පංචක අපටයි තියෙන්නේ කියලා එක මතක් කරනවා දැන් වෙලාව විකාමාදයි
ඔව් එක මේ ප්‍රශ්න තමයි ධර්ම කරමු විනාඩි තව තුනකින් විතර උනන්ට නම් සම්බ වේවි මේ අනිත් ප්‍රශ්න ධර්ම කරමු සම්බන්ධ තමයි ඒ තමන්ගේ තියෙන සාමාන්‍ය ගැටලු වගේ ඉස්සරලා තියෙන්නේ ඒකත් අපි සාමාන්‍යයෙන් විස්තර
කරන්න ඕනේ මටත් තියෙන ලොකු ප්‍රශ්නයක් ඉදපත් කළා අපේ මේ සීය
නිලම්පසර
පන්දර කොටේ කිව්වත් නැහැ
නේ නිලම්පසරට එනකොට මම දෙලින්න කෙටි වේගන වේගන යනවලු උස්ම ගන්නවා දැනෙනවා කියලා අදහස් කරනවා ඉතින් එහාට කොහොමද දිනු කරගන්නේ කියලා
මම කිසිම වෙලාවක කියලා නෑ ආසතපස්සත් දිනු කරගන්න කියලා ආසතපස්සත් දිනු කරන්න බෑ කොහොමද මම මට තියෙන ප්‍රශ්නේ කොහොමද ආසතපස්සත් දිනු කරන්නේ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ ඇත්තටම මෙහෙමයි ආනාපාන සතියෙත් හිත යොමු කරන්නම පාඩු ඒක ලෝභීකිත කියලා බලන්න එපා කිව්වා සත්‍ය නිමිත්තකම හිත තබා ගන්න කියලා කිව්වා සත්‍ය නිමිත්තකම හිත තබාගෙන සිද්ධවෙන සිද්ධාන්තයේ තිහිනුවන තබා ගන්න ඒකට බලපෑමක් කරන්න යන්නත් එපා කෙටියෙන් බලන්න යන්නත් එපා දීර්ඝව බලන්න යන්නත් එපා දීර්ඝ කරන්න යන්නත් එපා කිසිදු බලපෑමක් කරන්න එපා එතකොට ඕගොල්ලෝ ඒකට නැඹුරු වෙලා ඒක වැදෙන්නේ නැහැ කමටහන සත්‍ය නිමිත්ත හිත තබා ගන්න සිහියෙන් අස්වාස ප්‍රස්වාස වෙන හැටි බලන්න ඒක වඩා ගන්න යන්න බැහැ හයේ පැවැත්මට ස්වභාවික සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා ඒ ස්වභාවික සිද්ධිය ස්වභාවික අධ්‍යක්ෂකින්
සද්දාව දිනු කරගන්න සුදා කරේසුදේ පහදා දෙන්න ඊළඟට කියන අපේ හඳුනේ අටසිල් සමාදන් වෙලා පහව දවසේ වෙනකන් ඉන්නකොට බඩගින්න නැතුනොත් මොකද කරන්නේ කියලා සාමාන්‍ය ප්‍රශ්නයක් අවුත්
පාවෙන් නොකර පහවදා සිරි ආරක්ෂා කරන අය කොට ہے රාජ්‍ය හරියට දෙන්න. අපේදී මේක සද්ධාව කියන එක අවශ්‍ය නැහැයි. අර අලුතින නාමයක සිස්තුමාගේ කෙනෙක් බඩගින්න හැදිලා මේ බඩයමද හැදිලා කෑගෙන ජීවත් වෙන කෙනා. ඉතින් අපහසුතාවක් තියෙන එකට යමක් අසනීපයක් තියෙන යමක් අතර කොහොමද බඩගින්න කියන එක නිසියි. මොකද්ද අදිවාසන පහතබ්බා කියලා කෙලෙසියක් තියෙනවා බඩගින්න තිපාර්ථේ නැති මතු අවුසලන් කියලා ඉවසීමෙන් දුර්ගටේතු කෙලෙසියක් තියෙනවා බඩගින්න කියන එක ඉවසන්නේ නෝනේ අසනීපයක් තියෙන එකට ගත්තට කමක් නෑ චිත්තමාල ඔය කියන ආශිර්වාද දෙක තියෙනවනේ ඇසිත් සමාධි වගේ වගේ නහරත් ඒක ඇත්තටම වෛද්‍යවරු අනුමත කරනවා එහෙම කළාම එහෙම නැතිනම් වෛද්‍යපදයේ බෙහෙත් ගන්නකොට ඒක සඳහා ආහාරයෙන් පස්සේ ගන්න කියලා පෙන්වුවා නම් මොකද මේක අතරණවන්ත සාසනාවක් සාධනයක් නෙවෙයි කරුණාවන්ත සාසනාවක් ඒ නිසා ඒ වගේ දාවකදී ඒකේ හැමතක් දෝෂයක් වෙන්නේ නැහැ නමුත් බඩගින්න විදියෙන් ගත්තොත් නම් ඒක අපි ඒ හික්මිය යුතුතන හික්මලා නැහැ කියන කරුණ කියනවා ඒ නිසා එළාගේ බඩගින්න වලට කරන්නේ කියලා ගන්නවා
භාවනා කරද්දී කුසල් සිතුවිලි එනවා ඒවා යටපත් කර ගැනීම හොඳද කියලා අහනවා පිරිසද්ධායනා කිරීමේදී තමන් විසින්ම උපජ්ජලයක සද්ධායනා කිරීම සහ පැතියෙන් වාදනයේ පිළිද්දේශනය කිරීම අතර පිරිසි ආනිසංස වෙනසක් පිළිවෙන්න කියලා අහනවා. උපජ්ජලයේ සද්ධායනා කරනට
ධම්මිනානි සම්පේ නෙමෙයි කියන්නේ ඒ ආරම්භය සම්පදෙන මානසික තත්ත්වයේ ඉඳි කියන්නේ මේ පැතියකින් වේවා කෙනෙක් වේවා අපිට සද්ධාහව යොමු කරන්න පුළුවන් ආනිසංසයේ තත්ත්වයක් කියන බලන්න.
පැතිය දාගෙන ඉතින් ඒක වැඩ
කෙනෙක් කියනකොට එක එක වැඩ කළොත් ඒක හරියන්නේ නැහැ. තැටි දාගෙන ගේන හැම වැඩ කිව්වොත් ඒක හරියන්නේ නැහැ. ඒ නිසා බාහිර පැත්තෙන් ඥාන සත්‍ය ටික තියෙන තමයි.
උතුරු සළු ඇඳීමෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද?
උතුරු සළු ඇඳීමෙන් බලාපොරොත්තු වෙන අනවශ්‍ය ප්‍රශ්න කරුණු වලට පැටලීම නිදහස් වෙනවා තමයි. ඒක උපාය. මේ දරුව පොඩ්ඩක් බලා ගන්න කලේ පොඩ්ඩක් ගිහින් කියලා කියන්නේ. වෙනාලට උයන්න ඕනේ දාන ටික ගෙන දෙන්න තමන්ට හිත හදාගෙන බඩ පහම කරගෙන ඉඳ
නැහැ.
ගණන් දෙකෙන් ලබන්න.
ඊළඟට හොඳ මේ ප්‍රශ්න තියෙන හොඳම එනවා ඉවරෙකුත් නැහැ ඒක
මේ එන්නම් කතිය දැන් අපි තුනට ධර්ම විතර පටන් ගන්න නිසා දැන් මේ කියලා තියෙන ආයත ධර්ම විතර උතෝනේ නම් මේ තුනට අපි ධර්ම දේශනාව දෙමු හැමෝම ගිලම් පතක් බලන්දලා ආයත එක හැමරි ඉඳගෙන ඉඳනවානේ මේකත් පොඩක් ගිහිල්ලා එන්න හැබැයි පොඩි කරපොත් අපි මේ සීයා අපිට පොඩි ගහම් ගැටලුවක් ඉදපත් කරලා තියෙනවා මේක උගතෝ පොඩි ප්‍රශ්නයක් දැන් අපි ඔක්කොම බලා දෙන්න යන්නේ හරිද තේරවිල්ලක් ඉදපත් කරලා තියෙනවා බොහොම දැහැ මේකටලු කරදුර ස්වාමීන් වහන්සේ මේ අදහස තේරුම් කර දෙන්න කළුවර දහස් 500යේ අඹරුකකි ඒ අඹරුකේ හටගත්තේ ගිනි දෙකේ ඒ ගිනි දෙකේ පණුවන්දී තුතු තුඩු සැටකි තෝරන අයති අඹ සතරේකි නැති අටේ දැන් මේක අහනවා කළුවර දහස් 500යේ යුක්ත අඹ ගහ කියන්නේ මොකද්ද කියලා අහනවා ඒ අඹ ගහේ හටගත්ත ගිනි දෙක මොකද්ද කියලා අහනවා ඒ ගිනි දෙකේ පණුවන්දී තුඩු සැට කියන්නේ මොකද්ද කියලා අහනවා තෝරන කෙනාට දෙවි හතරක නැති හතරකයි හම් වෙනවලු දෙවි හතර මොකද නැති හතර මොකද කියනවා ආයේ ලේසි නෑ හැබැයි ඉතින් ඔක්කොටම එකට එකතුලා පරාද වෙන තමයි වෙන්නේ දැන් කෙනාගෙන මෙන්න පොලේ මෙතන තියෙනවා හරිද මේකේ ප්‍රශ්නේ තෝරගන්න බලන්න කෙනාගෙන ඇවිල්ලා ප්‍රශ්න තියෙන්නේ මොකද්ද කළුවර 1500න් යුක්ත අඹ ගහ කියන්නේ මොකද්ද එකයි ඈ ඔව් මතක තියාගන්න මම දැන් ඒක දැනේ ඉන්නවා ඒ අඹ ගහේ හටගත්තේ ගෙඩි දෙකයි උන දෙකයි ගෙඩි දෙක කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ ඒකේ පණුවන්ගේ තුඩු සැටක් තියෙනවා එතකොට තුනයි තෝරණයට ගෙඩි අඹ හතරකුයි නැති අටකුයි හම් වෙනවා අඹ හතරයි නැති අටයි කියන්නේ මොකක්ද කියලා එතකොට උත්තර හතරක් අද්ද හොයන්න වෙනවා ඈ ගහ මොකද්ද ගෙඩි දෙක මොකද්ද තුඩු හතර මොකද්ද නැති හතරයි ගෙඩි ගෙඩි හතරයි නැති හතරයි